van der Winkel. මම උදේවරුේ දේශනා නතර කරන වෙලාවෙ අපිට දුන්න යම් ගැටලුවක් විසඳ ගන්න කියලා. මොකක්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා කියලාද? හිතන්න පුළුවන් වුණාද? මොකක්ද පටිච්චසමුප්පාදය කියන්නේ? වෙනදාද බොහෝ දෙනා වරද්දගෙන ඉන්න අපෙන් විතර පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සත්වයාගේ උප්පත්තිය හදන යාන්ත්‍රණය කියලා. සත්වයාගේ උප්පත්තියක් හදන යාන්ත්‍රණයක් ගැන නෙමෙයි පටිච්චසමුප්පාදයේ කතාව. ඇත්තටම කියනවා නම් හරකේ තප්පුලන ක්‍රමේ පටිච්චසමුප්පාදයේදී හරි දෙන්න කිව්වොත් එහෙම. හරකේ තප්පුලන ක්‍රමේ මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි තංගතනේ මේ ලෝක සත්‍යය අවුල් වෙලා ගිය නූල් බෝලයක් වගේ, අවුල් වෙලා ගිය තන මිටියක් වගේ, අවුලෙන් අවුලටපත් වෙලා, දුකෙන් දුකටපත් වෙලා, නරක ආදී වල ළඟින සත්‍යයට ඇවිදලා තියෙන. ඔබ කොච්චර වාසනාවන්තද කිව්වොත් තංගතනේ ඔබට පටිච්චසමුප්පාදය කියන වචන ටික හරි ඇහෙනවන්නේ. පරිත්‍යසමුප්පාදයේ කියන වචන ටිකවත් ඇහෙන්නේ නැතුව කී දහහක් මේ ලෝකෙ ඉන්නවද? දහස් නෙමෙයි. කී බිලියනයක් ලෝකෙ ඉන්නවද කියලා ඔබ දන්නවද? ඉතින් මම ඔබට කියන්නේ ඒක පිළිබඳව වාසනාවට පයින් ගහගන්න එපා. ඕකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න නම් පින්වතුනි ඔබට සිද්ද වෙන ඕක උදෙසා වැඩ කරන්න. එතකොට ඕක උදෙසා වැඩ කරන්න. නිකන් වැඩෙන්නේ නැහැ ඕක වඩන්න ඕනේ. ඉස්සලා ක්‍රමයේ තේරුම් අරගෙන දිගින් දිගටම වෙහෙස වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. වෙහෙස මහන්සි වෙන්න බැරි ඔබට ඔබ තණ්හා නිසා. තවද ඔබ තණ්හා කරලා තියෙන්නේ ඕක නිසා. ඔකෙන් ගැලවෙන්න බැරි තණ්හා නිසා. හැබැයි තණ්හා කරලා තියෙන්නේ ඕක නිසා. තව කියන්නේ? දැන් ඔබට හිතනවා දැන් අපි දැන් තරුණෙක් කියනවා අනේ හාඳුනේ මම මහන වෙන්න කැමති හාඳුනේ ඒත් මම යාළුවා ඉන්න ගැල්ලා මේව දාලා ඉන්න බෑ. එහෙම එකක් කියනවා. අපිද එහෙම එකක් කියලා හේතුව? ඒ කියන්නේ ගැලවෙන්න බැරි තණ්හාව නිසා. තණ්හාව වයින් කරගන්න බැරි අවිද්‍යාව නිසා. අවිද්‍යාව වයින් කරන්න දෙන්නේ නැත්තේ තණ්හාව. තණ්හාවෙන් කරන්න බැරි අවිද්‍යාව නිසා. ඔය දෙක අතර හිර වෙවිලා ඉන්නවා. ඉතින් ගොනා තප්පුල ඉඳලා මැරිලා යනවා. එච්චර වෙන්නේ. මම එක උදාහරණයක් කිව්වේ ගේ දාලා ඉන්න බැරුව පොල් කඩපු පොල් ගෙඩිය දාලා ඉන්න බැරුව. ගොඩක් දේවල් තියෙනවා දරුවා ආදි වශයෙන් එක එක දේවල් හදාගෙන ඉන්න මේ දේවල් දාලා ඉන්න බැරි ක්‍රමවේදයක් අද හැදිලා තියෙනවා. අවිද්‍යාවෙන් ගත්තදී තණ්හාවෙ මිරිය ගත්තහම දැන් ඉතින් ඔය දෙන්නම තමයි යා හිර වෙලා තියෙන ඔය ගමන්ට එන්න බැරි වෙන්නේ. මේ මේක ගැට දෙක ලෙහා ගමු. ඔබට එක අදිස්ථානයක් තියෙන්න ඕනේ තේඟද? මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. ඔබ තණ්හා කළාට කමක් නැහැ. තණ්හාව නැති කවුරුත් මෙහෙ එන්න එපා වනහන්. වනහන්න එන්න එපා. එයා එන්න ඕනේ බන කියන්න. අපිත් බැහැලා මේ ධර්මාසනෙ ඉඳ දීලා කකුල් දෙක මුල ඉඳ ගන්නවා. තණ්හාව නැත්තම් ඔබ තණ්හා තියන අය. මේ තණ්හා තියෙන හින්දා තමයි ඔබ මෙතනට ආවේ. ඔබ අදිස්ථාන කරගන්න ඕන එක දෙයයි. දැන් මෙහෙම අපි ජීවිතේ එක එක ගෝල්ස් ගන්න එක එක මොනවාද මේ එක එක දිනන්න ඕනේ කියලා හිතාගන්න ඒවා තියෙන. ඉලක්ක 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 ගන්නවනේ. එක එක ඉලක්ක ජීවිතයට ගන්නවා. ඒ එක එක ඉලක්ක ගන්නකොට අපි දන්නවා සමහර ලාවට තියෙනදනි අපිට ඒ ඉලක්ක එනකොට ඒ ඉලක්ක අපි ගත්තට පස්සේ අපි දන්නවා මේකනම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මං වගේ කෙනෙක් කොහොමද මේක කරන්න කියලා? ඔබට ඒක බැලුව බැලමට එකපාරයක එහෙම පේනවා. මේක කරන්න බෑ කියලා. නමුත් ඔබ ඒ වෙලාවට අදිස්ථානයක් ගන්නවනේ කරන්න බැරි බැරි ගත හැරි මම මේ කරන්න ඕනේ කියලා. අන්න ඒක තමයි පිළිදෙන්නේ මුලින්ම එන්න ඕනේ. ඒ කියන්නේ ඔබට හිතෙනවා නම් ඔබගේ දරුවාව කවදාවත් ඔබට අතහැර ගන්න බෑ කියලා. ඔබ ඔන්න ඕක තමයි ඉලක්කයට ගන්න ඕනේ. මම අතාරිනවා කොහොම හරි. ඒ කියන අවැඩ කළා නෙමෙයිනේ. හිතින්ම අතහැරලා දානවා මං කොයි වෙලේ හරි. එතන ඔබට දැන් ටාගට් එකක් තියෙනවා යන්න. ඉලක්කයක් තියෙනවා යන්න. ඔබේ ඒ ඉලක්කෙට ඊට පස්සේ අදාළ කරුණු කරගන්න ඕනේ. මේකට තියෙන දරුවට කන නොදී ඉන්න එක නෙමෙයිනේ. අහුවෙච්ච ක්‍රමය මොකද්ද? අහු උනේ මොකකින්දද? එහෙනම් අන්න ඒක නසමුදාට අහුවෙච්ච එක අතෑරිනවා. එහෙනම් අන්න ඒක අදිස්ථාන කරගන්න. ඔබ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තණ්හාව. ස්වාමි පුරුෂයාට බිරිඳව අතාරින්න බෑ, බිරිඳට ස්වාමි පුරුෂයාට අතාරින්න බෑ, දෙන්නටම දරුවා අතාරින්න බෑ, අම්මලා තාත්තලා අතාරින්න බෑ, වාහනයක් අතාරින්න බෑ, ඇඳුමක් කැඩුමක් අතාරින්න බෑ, කෑමක් බීමක් අතාරින්න බෑ. එහෙමනම් පිළිතුරේ ඔබට කරන්න තියෙන්නේ, ඔබට තියෙනවා නම් අපි හිතමුකෝ බත් කන්න ඕනේ. බත් නැත්තම් වැඩක් නැහැ කියන තැන ඉන්නව නම් කවුරු හරි කෙනෙක්. එයා බත් නොකා ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එයාට අදිස්ත්‍යන්ට ගන්න තියෙන්නේ මම මේ බත් කන්න තියෙන තණ්හාව දුරු කරන කොහොම හරි. කෙනෙක් කියන බුලම් බර්ගර් කන්න කැමති. එනේ යා කරන්න ඕනේ මොකද්ද? එයා ටාගට් එකක් ගන්නවා. මම මෙන්න මේ 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 බර්ගර් කන්න එක නතර කරනවා. ඒ නතර කරනවා කියන්නේ මං හරි ආසයි ඒත් කන්න නැතුව ඉන්නවා. ඒකට නෙමෙයි. අපරාධේ නිසා සල්ලි ගොඩක් වියදම් වෙනවනේ. මේවට තේරුමක් නැහැ නියම් අපරාධේ. එහෙම හින්දලා හරියන්නේ නැහැ. සල්ලි වියදම් වෙන හින්දා කියලා. එතන සල්ලි ඇති වෙන්න හම්බුනොත් එහෙම ඇති වෙන කන මට ඕනේ තරම් තියෙනවනේ ඉතින් ඕක මොකක්ද? එහෙම හරියන්නේ නැහැ. අදාළ තැනින් ඕනේ අල්ලන්න. ඒ කියන්නේ ඔබට අතෑරෙන්න ඕනේ සල්ලි නෙමෙයි බර්ගර් එක. බර්ගර් එක කන්න දින කැමැත්ත නැති වෙන්න ඕනේ. ඒ කැමැත්ත ඉවසගෙන සල්ලි වේදන් වෙන නිසා කියලා ඉඳලා හරියන්නේ නැහැ. ආදීන විදිහට ඒක දැකලා හරියන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ පින්විතනේ ඉලක්ක කරා යන්න උත්සාහ කරන හැම කෙනාම තමන්ගේ ජීවිතේ මේකට පිංගදනේ පටිච්ච සමුප්පාදීය ක්‍රමවේදය මාත්‍රයක් හරි දැනගත්තාම ඔබට ලේසි. ඔබ දන්නවා. එහෙම නැත්තම් කරන් තියෙන්නේ ඒ ඒ මාත්‍රේ කොහොමත් ඔබට තේරුම් කරලා දෙනවන්නේ උදා වෙන වැ වෙන ස්වභාවය හරහා. ඔබට කරන්න කියන දේ කරන්න. එතකොට හරි. ඔබ ඔය ගන්න ඕනෙම ටාගට් එකකට කරන්න තියෙන එක මේක දෙයයි. අනිච්ච දුක අනත් විතරයි. අනිච්ච දුක අනත් වර්ධනකොට ඔය ඕනේ ටාගට් එකකට ගිය හැකි. පටිච්ච සමුප්පාදයේ සිංහතුනේ එක එක දෙයට එක එක විදියට හදලා ගත්තට මූල ධර්මයේ කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. මූල ධර්මයේම තමයි. එහෙනම් මූල ධර්මයේ එකයි නම් සිංහතුනේ එකෙන් ගැලවෙන්න කරන්න ඕන දේවලු තියෙන්නේ එකයි. එකෙන ඒකායන අයම් ආම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයගේ අපිරිසුදුභාවය ඇති වෙලා තියෙනවා ලක්ෂ කෝටි විදිහකට. බත් වලට කට්ටියක් කැමති, එළවලු වලට තව කට්ටියක් කැමති, මස් වලට තව කට්ටියක් කැමති, ඌරු මස් වලට තව කට්ටියක් කැමති, හරක් මස් වලට තව කට්ටියක් කැමති, මී මස් වලට තව කට්ටියක් කැමති, සර්ප මස් වලට, ගෙඹි මස් වලට, කටුසු මස් කට ඇඹරෙනවනේ ඊ කියනනේ. හඩුසම කාරණේ නේ. අන්න. අන්න කනවා නම් කෑම. දැන් ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඔක මෙහෙම කියනවනේ. අන්න කනවා නම් කෑම. හරියටම කුකුල් මස් පීකුදු රසයි. අන්න වැටුණා. ඇයි? අල්ලලා දෙන්නවනේ දන්න තැනකේ. දෘෂ්තිය දෙනකොට නිකන් දෙන්න බෑ. දන්න තැනකින් අල්ලලා දුන්නා නම් පෙළිල්ල පටන් ගන්නවා. ඊට නිදහස් වෙනකොට ආසාදයි. හරි. එහෙමනම් පින්වතුනි, දැන් අපි කතා කළේ එක කරුණක්. මොකද්ද? පටිච්ච සමුප්පාදය මොකද්ද? එහෙනම් පටිච්ච සමුප්පාදය ගන්න නම් පින්වතුනි ඉස්සෙල්ලාම එක දෙයක් අරන් ඉන්න ඕනේ. මොකද්ද? පැවැත්ම සාරය කියලා. පැවැත්ම සාරය කියලා ගත් එක්කෙනාට පින්වතුනි දැන් එතනින් එහාට එයා පවත්නවා. ඒ පවත්නකොට එයාට තියෙන ප්‍රශ්නේ තමයි පින්වතුනි එයාට දුක එනවා. එයා පැවැත්ම සාරය කියලා ගත්තා. දැන් එයාට පවතින්න ඕනේ කොහොම හරි. නමුත් දැන් එයාට ගැටලුවක් තියෙනවා. දුක එනවා. එයා දුකට කැමති නැහැ. ඒක නිසා දැන් එයාට උවමනා වෙලා තියෙනවා මේ දුක එන ක්‍රමවේද මොකක් බවට හරවන්නද? සැප බවට හරවන්න. ඒකට එයා යම් කරුණු ටිකක් කරනවා. කළාට පස්සේ ඊට පස්සේ හටගත්ත හිතත් කෙලවර වෙනවා මොකෙන්? දුකෙන්. එයා ආයි කල්පනා කරනවා. පැවැත්ම සාරයි. දුකාවනේ. ඝන නිගමනේ මොකද්ද? ඊළඟ එක ට්‍රයි කරන්න ඕනේ. ආයි හැදුවා. ඒකත් කෙලවරුනේ දුකෙන්. අතරින් දැන් ආයි මොකට කරන්නේ? ආයිත් හදනවා. ආයිත් හදලා ඒකත් කෙලවර වෙන්නේ දුකෙන්. ඒත් අතරින් නැහැ. මම කියන්නේ පැවැත්ම සාරයි කියලා ගත්ත දෘෂ්ටිය මොනතරම් දරුණුද කියලා. ඇත්තම කතාව තමයි අනන්ත සංසාරේකුත් අවුරුදු 40ක් ඔබ අපි රෆ්ලි ගමු අවුරුදු 40යි කියලා හැමෝටම අනන්ත සංසාරේකුත් අවුරුදු 40ක් ආපු හැම හිතක්ම කෙලවරුනේ දුකෙන්. නමුත් ඊළඟ එක සැප කරගන්න ආයි හදනවා ක්‍රමයේ. වanne යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකන් තියෙන ස්වභාවය. යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකම් පින්විතනේ එයාට ඕනේ ඕක කරන්න. මොකද එයාගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? පැවැත්ම හරි ආස්වාදයි සැපයි සාරයි. ඒ පැවැත්ම සාරයි නමුත් මේක දුකට යනවා. අන්න ඒක නිසා මේක කන්වර්ට් කරන්න ඕනේ කොහොම හරි කොහෙදද? සැපට. දැන් ඔබට ප්‍රශ්නයක් එයි. හාමුදුරනේ දැන් ඒක සැපට කන්වර්ට් කරගන්න පුළුවන් නේ ඔක. ඇයි වේදනා තුනක් තියෙනවානේ? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඉතින් ඒක සැප වේදනාව ආව නම් සැපයි නේද වගේ එකක් අහන්න හිතෙන්නේ නැද්ද? මේ සැප වේදනාව නම් සැපයි වගේ එකක් නැද්ද හිතේ? මේ සැප වේදනාව ආවකම තණ්හා වෙනවද නැද්ද? මේ තණ්හා වුණා කියන්නේ මොකද වෙන්නේ? ආයේ ගින්නේ. මොකද වෙන්නේ? උදා වෙලා වැය වෙලා යන ස්වභාවයකටයි මේ ඔක්කොම කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාත් එක්ක කතා කරලි වෙලා මේ හිතේ උදා වෙන වැය වෙන ස්වභාවය මක් කරගන්න ඕනේ නැද්ද? නතර කරගන්න ඕනේ කියලා. නතර කරලා දුන්නා කියමුකෝ. ඊළඟ හැරෙන තැපැල්ලේ මායි යනවද නැද්ද? ඇයි? අපිදමුකෝ ආවා ඔන්න දැන් උදා වෙන එක උදා වුණාම ආයෙ වැය වෙන දෙන්නේ නැහැ කියලා. මූණ ඉස්සරහට ආවගෙන හිතමුක මූණ පිච්චිච්ච ගෑනු කෙනෙක් ඇද්ද ගැරියා දැක්කා. දැන් ඉතින් පේන්නේම කාවද? ඇයි වැය වෙන්නේ? වෙන ඒවා දකින්න බෑ. ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, මොකුත් නැහැ. අරක විතරයි හිටියා. හැරෙන තැපැල්ලෙම දුවන්නේ නැද්ද? ආපහු. ඇත්තම කියනවා දුවන්නත් බෑ. හිත හිටියා නම් ඔහොම හෙල්ලිල්ල මොකුත් නැහැ, කතා කරILLක් මොකුත් නැහැ. දිගටම අර ගෑනුවෙක් කෙනාව පේනවා එච්චරයි. ආසාදයක් දැනේද? හරි නෑ. ලෝකෙ ඉන්න ලස්සනම ගෑල්ලා මේවා පේනවා. දිගටම ආසාදයක් දැනේද? ඈ? ඉතින් ගෑනුව ලස්සනම ගෑල්ලා මේවා පේන්නේ. එතකොට දිගටම ආසාදයක් දැනේද? නෑ ඇයි? ආස්වාදය කියන්නේ මොකද්ද? පෙළීමෙන් නිදහස් වෙනකොට එන එකක් විතරයි. පෙළීමේ නිදහස් වුණාම එන එක නෙමෙයි. පෙළීමේ නිදහසලා ඉවර වෙනකොට ආස්වාදෙත් ඉවරයි. එහෙනම් මේක උදා වෙලා කාලයක් තිබුණා කියන එක කිසිම වැඩ කර ඇති එකක් නෙමෙයි. එහෙනම් මේකදනේ ඒක කරලා හරියන්නේ නැහැ. මහ පුදුම නිර්මාණයක්. මේ සත්‍යය කියලා කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් දැන් මේකදනේ මේ තියෙන ප්‍රශ්නේ. ඔක කොනසින් කොනස නිරාකරණය කරගන්න. මම මේ ඔබට බොහොම හිමින් මේක කියන්නේ ඔබට ගොඩාක් මේක ඇබ්සෝබ් කරගන්න කාලය දෙන්න. නැත්තම් තේරෙන්නෙම නැති වෙනවා. එහෙනම් ආයතරයක් අපි යන් මොකද්ද කියලා බලන්න ඕක. පරිච්ඡසමුප්පාද ක්‍රියාදාමයේ මොකද්ද තියෙන්නේ? පැවැත්ම ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත. පැවැත්ම හරි සුභයි. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම මෙයාට තියෙන එකිනා. පැවැත්ම ආස්වාදයි කියලා ගත්ත. සපයි සාරයි කියලා අරගත්ත. ඒක ගත්ත ගමන් දැන් සත්‍යය කියලා කෙනා හැදිලා නින්නේ. ඇත්තම සත්‍යය කියන්නේ හරකටනේ. හරක කියන්නේ කකුල් දෙහතර එකක් නෙමෙයි. අපි ලෝක සම්මතය කියන්නේ හරකන් කියන මොනම හරකෙක් කියලා කියන්නේ. සත්වයා කියන තැන පිටින් එයා මොකටද වැල්ල ඉවරද? අවිද්‍යාවට වැල්ල ඉවරයි. සත්වයා කියලා කියන්නේ මොකද්ද? සත් කියලා අත් කරගත්තා. මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන හරි සාරයි කියන අල්ලගත්ත කෙනා මේ. එතකොට තමයි කෙනෙක් ඉන්නේ. නැත්තම් කෙනෙකුත් නැහැනේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන ආස්වාදයි සපයි සාරයි කියලා අල්ලගත්ත ගමන් පිටින් වෙන්නේ මොකද්ද? දැන් පුද්ගලයෙක් ඉන්නවා. නම් විඳින කෙනෙක් ඉන්නවා. ඒකයි දින ගැටලුව. හරි, වැඩි ගැඹුරට අර යන්න ඕනේ නැහැ. සරලව දැන් ඔබ හිතන බලන්න. එහෙමනම් මේ පැවැත්ම සාරය කියලා හදාගත්ත පුද්ගලයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක දුකෙන් කෙලවර වෙන එක. ඒක නිසා එයා හැම උත්සාහයක්ම දරනවා පින්වතුනි. දුක නැති කරගන්න. නැත්තම් දුක සැපට හරව ගන්න. දුක සැපට හරව ගන්න. දුක නැති කර ගන්නවා කියන තැනට එයාට එන්න බෑ. මොකද පැවැත්ම ඕනින් නිසා. එයා හැමතිස්සෙම කරන්නේ මොකද්ද? අර දුක සැපට පෙරලන්න හදනවා. නිරුක්ති කියන්න බෑ. නමුත් ඔබ දන්නවා පටිච්ච සමුප්පාද කියන්නේ මොකද්ද කියලා. තමන් කැමති විදිහක් තියනවා නම් අන්නේ කැමති විදිහ ඉෂ්ට කරගන්න වැඩ පිළිවෙලක් කරනවා. නමුත් කැමති විදිහ ඉෂ්ට කරගන්න වැඩ පිළිවෙලක් කළාට මේ ලෝකේ තියෙන කාගේවත් කැමැත්තකට අනුව නෙමෙයි. අපි කොච්චර දේකට කැමති වුණත් වැඩක් නැහැ. ලෝකේ පවතින අපේ කැමැත්තට අනුව නෙමෙයිනේ. මේකේ තියෙන හේතුඵල න්‍යාය දහම. එහෙනම් දැන් වෙන්නේ මොකද? මේ දුකටපත් වෙන තැන තීරණයක් ගත්තට මේක සැපට හරවන්න පුළුවන් කියලා. ආයි කරගෙන ගිහිල්ලා බලද්දි ආයි කොහෙටද වැටෙන්නේ? ආයි දුකටමයි වැටෙන්නේ. සැප වේදනාවවත් දුකට වැටෙන්නේ. දුක් වේදනාවවත් දුකට වැටෙන්නේ. උපේක්ෂා වේදනාවවත් දුකට වැටෙන්නේ. එහෙනම් සැප දුක් උපේක්ෂා කියන මොන දුක ආවත් මොන වේදනාව ආවත් ඒ හැම එකක්ම කෙලවර වෙන්නේ කොහෙන්ද? දුකෙන්. සැප වේදනාව කියලා කියන්නේ අපි ගමුක ආසාදයට කියලා. ඒ කියන්නේ පෙළීම අඩු වුණා. දුක් වේදනාව කියලා කියන්නේ පෙළීම වැඩි වෙනවා. උපේක්ෂා වේදනාව කියලා කියන්නේ පෙළීමට. මේ පෙළීම සපයිද දුකයිද? කතා කරා. දුකයි. එහෙනම් ඕක කොහොම කළත් කොහෙටද යන්නේ? දුකට. මොකද ආස්වාදී වෙච්ච ගමන් මොකද වෙන්නේ? සැප වේදනාව ආපකම මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලිච්ච ගමන් වැය වෙනවා. වැය වෙනකොට ආයෙත් එලෙනවා. දුකටපත් වෙනවා. එහෙනම් සැප වේදනාවත් කෙලවර කරන්නේ දුකෙන්. එතකොට එයා අනිත් පැත්ත හැරලා බැලින්නම් ආයෙ දුකේ. ඒක නිසා එයා ආයෙ මොකද කරන්නේ? මේක සැපයක් බවට පරිවර්තනය කරන්න හදනවා. දැන් අපි හොයාගන්න ඕනේ කාරණා තමයි පින්විතනේ. එයා සැපයක් බවට පරිවර්තනය කරන්න නම් මේක එයා ගාව තියෙන්න ඕනේ නේද පින්විතනේ? ඒකට අදාළ බ්ලූ ප්‍රින්ට් එක. නැත්නම් ඒකට අදාළ සැලැස්ම මොකක් හරි තියෙන්න ඕනේ නේද එයා ගාව? සැප කියන්නේ මොකද්ද කියලා. හොඳට ගන්න මේක ඔළුවට. දැන් එයා දුකටපත් වෙලා ඉන්නේ. දැන් දුකටපත් වුණා නම් දැන් එයා පැවැත්මත් සාරයි නම් එයාට එයා පවතින්නත් එපා. දුක අයින් කරගන්නත් ඕනේ. දැන් එයා දන්නවා මේක දුකයි කියලා නම්. ඒ කියන්නේ දුක කියනක අවබෝධ වෙලා නෙමෙයි. එයා දැන් දුක විඳිනවනේ. ඒක නිසා එයා දන්නවා මේ අවස්ථාව දුකයි කියලා. ඒක නිසා දැන් එයාට ඕනේ සැපක් හදන්න. අග සැපක් හදන්න ඔය හදන්නේ පටිසමුපාදේ. යරුණාද කියමුද? පටිච්චසමුප්පාදෙන් ඔය උඩ ටික කරන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස ඔය ඔක්කොම කරන්නේ මොකටද? මේ අග සැපක් හදන්න. දැන් අග සැපක් හදන්න නම් පින්විතනේ. දැන් ඔබ ගෙයක් හදන්න නම් ඔබ ගාව තියෙන්න ඕන නේද පින්විතනේ ගේ හදන ප්ලෑන් එක? ඔබ ගාව ගේ හදන ප්ලෑන් එකක් තිබුණොත් තමයි ඔබට අග ගේ හදන්න පුළුවන්. එහෙනම් දැන් මේ සත්වයා අග දුක නිසා මොකද කළේ? මේ අග සැපක් කරන්න ඕනේ. අග සැපක් කරන්න නම් එයා ගාව මුල තියෙන්න ඕනේද නැද්ද? ඒකට අදාළ ප්ලෑන් එක. ඒ කියන්නේ සැප එන ආස්වාද එන කොටසක් එයා ගාව තියෙන්න ඕනේ නේද? ඒ කොටස නේද එයා ඊට පස්සේ අරන් ඉන්න ඕනේ පින්විතනේ අග දක්වා. අපි කියාගෙන යන්කෝ. එතන තේරේ නැහැ තේරේ. ඊට පස්සේ ආයි කියාගෙන යන්. එතන තව ටිකකට තේරේ. දැන් මුලින් තේරිච්ච අයට බැරි වෙයි. මොනවා නරි වෙයි කියාගෙන යන්කෝ. අග දුකයි කියලා ඔකම දන්නව නේද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔය ටික තියෙනවද නේද? උපායාස සම්භවන්ති මේ තස්ස කේවලස දුක්ඛ කන්ද සමුදය යෝති. හරිනේ. හරකාරයෙන් හැදුනා නම් මෙහෙ තප්පුලණ එක තමයි කරන්නේ තියෙන්නේ. දැන් ඔය වැඩ පිළිවෙල යන්නේ. නමුත් මේකට කවුරු කැමති නැහැ. ඒක නිසා දැන් හැමෝටම ඕනේ මොකක්ද? මෙන්න මේ අග සැප කරන්න. අග සැප කරන්න නම් මුල ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. සැපයි කියලා හිතාගත්ත සම්මත කරගත්ත ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඔබට ලස්සන ගයක් හදාගන්න නම් ලස්සනයි කියලා ඔබට හිතන ප්ලෑන් එකක් තියෙන්න එපා ඉස්සෙල්ලා. සැලැස්මක්. වැඩේනෝ නේද ඔක්කොටම? හරි. ඔළුව වනන්න කතා කරන්න. එතකොට මට තේරෙන ඔබට මේක තේරෙයි කියලා. මොකද හරි සියුම් අවස්ථාවක් නිසා කමියුනිකේෂන් එක හරි වැදගත්. නැතනි ගම මම පාළුගේ වළම් බින්දින වගේ කියලා පැය 6ක් විතර කතා කරලා හරි ඔබත් යනවා මමත් උඩට වැඩි ඉතින් ඉවරයි. ඊළඟ කියන්න තියෙන නියම බණක් කිව්වා බල්ලෙකුට තේරුන්නේ නැහැ කියලා. මේද මේ අභිධර්මයේ නෙමෙයි කතා කරන්නේ. ඒකේ චූටි චූටි කැලේ තියෙනවා. මොකද අභිධර්මයේ නෙමෙයි. එහෙනම් ඉතල බලන්න අභිධර්මයේ කියන්නේ මොකද්ද කියන්නේ? ඒකෙන් මම කියන්නේ මහා ප්‍රඥයෝ ඉන්නවා අභිධර්මයේ දන්න අපි වගේ ශෝක චෝච්චම් මිනිසුන්ට ඒව තේරෙන්නේ නැහැ. නෑ. එහෙනම් දැන් ඔබට අර ලස්සන ගේ හදා ගන්න නම් ලස්සන ප්ලෑන් එක තියෙන්න ඕනේ. ඔබ ගත්ත දැන් ලස්සන ප්ලෑන් එක. ඒ කියන්නේ ලස්සනයි කියලා ඔබ සම්මත කරගත්ත ප්ලෑන් එක. මොකද ඔබගේ ප්ලෑන් එක අනුව ජීවත් වෙන්න මං කැමති නෑ. මොකද ඔබට ඕනේ වහලව 300ක් ඉදර. මට වහලව භාගයක් තිබ්බනම් ඇති. එහෙනම් ඔබගේ ප්ලෑන් එකයි මගේ ප්ලෑන් එකයි වෙනස්. එහෙනම් එක එක්කෙනා හදන ලස්සන ගෙදර ප්ලෑන් එක එක එක්කෙනාට වෙනස්. එහෙනම් ඔබම සම්මත කරගත්ත මේක තමයි ලස්සන කියලා ඔබම සම්මත කරගත්ත ප්ලෑන් එකක් තියෙනවා වගා. දැන් ඒක තමයි මේ හදන්නේ. ඒක හැන්නේ වෙනදනේ. ඔබ රාග කරගත්ත. රාග කරගත්ත කියන්නේ සැරි සැරීම අග්‍ර කරගත්ත. එකක් තියෙනවා. ඒක ආවොත් තමයි ඔබට සැප දෙන්නේ. ගෙදරක් ගැන ගත්තොත් එහෙමනේ. ඔබගේ හිතේ ඇඳිච්ච ගෙදරක් තියෙනවා. ඒක හදනකන් තමයි ඔබ මේ බලන් ඉන්නේ. එහෙනම් ඒකට මුලින්ම ප්ලෑන් එක ඇඳුවා. ඒ ප්ලෑන් එකට අනුකූල ඕනනම් 3D ඩ්‍රෝවිං එකකුත් ගත්තා. දැන් ප්ලාස්ටික් වලින් අර පො තිබ්බනේ කොයිද තිබ්බනේ? අතන කොහේරි තියෙනවනේ මොකද්ද මේ ඔය කුටි වල 3D හදපු එක. අන්න ඒ වගේ එක. දැන් ඔබ එයා තියෙනවා. දැන් ඒක තමයි ඔබට ඕනේ මේ අගට ගේන්න. මොකද ඔබට එක විශ්වාසයක් තියෙනවා මෙහෙම. මේකේ දැන් පරණයි කැඩිලා බිඳිලා ගියා දුකයි. හැබැයි මගේ හිතේ තියෙන ගයක් තියෙනවා. ඕක හැදුවොත් නම් අනිවාර්යෙන් සැප තමයි කියලා. එහෙනම් පින්වතනි රාග කරගත්ත ස්වභාවයක් තියෙනවා හිතේ. දැන් රාග කරගත්ත ස්වභාවයක් හිතේ තියෙනවා නම් මොනව වෙන්න ඕනද? හිතේ නම් තියෙන රාග වෙලා තියෙන මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. වෙන පොල් කටු එහෙම රාග වෙනවද හිතට? ඈ කොස් දෙල් පොල් ඒ මොකුත් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ විතරයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත ඔය පහක් දැන් මේ හිතේ දිනනවා. පිටින් ඔන්නෝකට තමයි අවිද්‍යාව කියන්නේ. මේක මම ඊට කලින් මම ඔබට කියලා තියෙනවා මෙහෙම කියන්නේ නැතුව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම දේ නිච්ච සුඛ අත්ත කියලා ගත්ත එක. දේ කිව්වේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එහෙනම් දැන් මම මේක මෙතන කලින් කියලා නැද්ද? කියලා තියෙනවා. කරන්න ඕනේ ටික කියලා තියෙනවා. මේ පොඩි යාන්ත්‍රණයක් පැහැදිලි කරන්න පුළුවන් නම් අල්ලගන්න. මොකද මේක අල්ලගන්න පුළුවන් අයත් මෙතන ඉන්නව නෑ නෙමෙයි. අනිත් අයද දෙපාරකට තුන් පාරකට සමට අහුවේ. කොහොම හරි අල්ලගන්න තමයි තියෙන්නේ. අද බයෙන් එපා සෙනසුරාදා තමයි මේ කතා කරනවා. තව බදාදාව තව සෙනසුරාදා සතියක් මාසයක් දෙකක් කතා කරද්දී ආයි මේක සාමාන්‍ය සත්‍යදේ. ඉතින් ඔබට කරන් තියෙන අද ඇවිල්ලා ආයි එන්න එපා මාස 6කට විතර. එතකොට ඉන්න මාස 6න් පස්සේ ආපු ගම ඔක්කොම තේරෙන්න ගන්නවා. තේක්ටි ඔබ මේ බුද්ධිය මට කරන් දෙන්නේ නැහැ. ඉතින් හොඳනම් අවධානයෙන් ඉන්න මේ සම්බන්ධව. දැන් නිවන් දකින්න එක පාඨමාලාවක් කරගන්න කිව්වේ ඒකයි. අපරාධයක් කරගන්න නැතුව. හරි. එහෙනම් දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ආස්වාදයි සපයි සාරයි කියලා ගත්තා. නිච්ච සුඛාත ලෙස ගත්තා. එතකොට අවිද්‍යාව තියෙන ස්වභාවය තමයි තියෙන්නේ. එකක් තියෙනවා පැවැත්ම සාරයි. ඔය එකක්. පවතින තුනක් නම් ඉන්න බෑ. පැවැත්ම සාරයි. ඒ සාර වූ පැවැත්මේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ටික තියෙනවනේ. මෙන්න මේ ටික තමයි සාර. මේ ටික තමයි ආස්වාද. මේ ටික තමයි සැප. මේ ටික තමයි සාර. ඕක ඉතියාගෙන ඉන්නකොට වින්ගතනේ දැන් මොකද වෙන්නේ? ඔය ප්ලෑනට අනුකූලව එතනින් එහාට මේ සැපය නිර්මාණය කරන්න එයා පටන් ගන්නවා. සැපය නිර්මාණය කරන්න නම් එයාට ඕන වෙනවා පින්විතනේ විඥානේ. ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං කියන ඒ චිත්ත ස්වභාවයේ පඳු ගැන්විලා තියෙන විඥාන ස්වභාවය මෙයාට ඕන වෙනවා. චිත්ත ස්වභාවය කියන්නේ මෙයා ගැන කතා කරලා නැන්නේ මෙයාට එක්ක. චිත්ත ස්වභාවය කියන්නේ මං කිව්වේ ඒ හිත කියන එකම තමයි මේ විඥානේ කියලා කියන්නේ. තේරුම් ගන්න ලේසියෙන් කිව්වේ. හිත හදාගන්න ඕනේ. හිත හදාගන්න ඕනේ පින්විතනේ මොකට අනුගෝලවද? අර අර සැපේ අග සැපේ උදා කරගන්න ප්ලෑන් එක හිතේ, අන්න ඒකට අනුගෝලව. එහෙනම් ඒකට ඒ හිත හදන්න අවශ්‍ය අය ඉන්නවනේ. ආන්නේ අවශ්‍ය අයව ගෙන්න ගන්න ඕනේ වෙනවා. එතකොට යා ඔන්න සංඛාර කියන කොටස කරන්න වෙනවා. දැන් මේ කාය වචී අයින් කළ තියෙන්නේ මනෝ සංඛාරයෙන් යා. මෙතන මේ මනෝ සංඛාර අවස්ථාවේදී ඔතන ප්‍රබලවම ඉන්න කෙනා ඉන්නවා. එයා තමයි මනෝ සංජේතනා කියලා කියන්නේ. ඔබ අහලද? දැන් ඉතින් මේක ටික ටික ඇඹරිලා යනවා. ඇයිද අලුත් අලුත් වචන එනවනේ? මනෝ සංජේතනා කියන හාදය. ඔය වෙලාවේ ඔය සංකාර කියන එක අස්සෙන් ඇවිදilla. ඔය විඥානය කියන එක හදනවා. කවට ඕනේ පරිද? මොකද ඔබ හදන චේතනා හම්බික වේ කම්මං වදාමි ආදී වශයෙන් දේවල්. චේතනා කියලා කියන්නේ එහා ගෙදර නංගිටද? එහෙනම් චේතනා කියන්නේ කවුද? චේතන. ඔබ කියන්න මං කිව්වොත් ඔබ කියන්න. එතකොට හරි. ඔබට තේරෙනවනේ. චේතන. ඒක තමයි එයාගේ එයාගේ කර්තව්‍යය. චේතන තමයි එයාගේ කර්තව්‍යය. එහෙනම් මේ සංචේතනා කියලා කිව්වේ මේ නිකං චේතනා නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා සහිත චේතනා. එදැයි මේ අවිද්‍යාවෙන් පටන් ගත්ත ගමනන්නේ නැන්නේ. හැබැයි තාම දන්නේ අවිද්‍යාව කියලා. හිතාගෙන ඉන්නේ විද්‍යාව කියලා. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන් දන්නේ නැහැ නේද අවිද්‍යාව කියලා. හිතාගෙන ඉන්නේ මොකක් කියලාද? විද්‍යාව මො ප්‍රශ්නයක් නැහැ නේද? ඕම යනවා. ක්‍රමයේ යනවා. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන් විද්‍යාවද අවිද්‍යාවද කියලා කවුරුත් දන්නේ නැහැ. මොකද ඇත්ත ස්වභාවය දන්නේ නැන්නේ තාම කවුරුත්. අපි හිතමු තාම බුදුහාමුදුරුවෝ පහළ වෙලා නැහැ ඔබ කාටවත් කියලා. එහෙනම් ඇත්ත ස්වභාවය කවුරුත් දන්නේ නැහැ. එහෙනම් ඉතින් අරකට අවිද්‍යාව කියන්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවය. දැන් එහෙනම් මොකද ඕනේ? අග දුකයි. ඒක නිසා අග සැපක් කරන්න ඕනේ. අග සැපක් වුණා නම් පවතින්න පුළුවන්. ඒයි පැවැත්ම සාරකේනට අවශ්‍ය දේ මොකද්ද? සැප. හොඳට බලන්න වෙන්නේ පැවැත්ම සාරයි නම්. ඒ කියන්නේ ඔබට කොහේ හරි තැනක ඉන්න වෙනවා නම් ඔබ ඊළඟට අහන්නේ මොකක්ද? සැප. නැත්නම් ඔබ එතනින් අයින් වෙන්න ඕනේ. එතන අයින් වෙන්න බැරි නම් එතන හොඳයි නම් දැන් ඔබ ඊළඟට ඉල්ලන්නේ මොනවද? සැප. එහෙනම් පවතින ඕන නම් සැප ඉල්ලනවා. එහෙනම් සැප හදන්න තමයි දැන් මෙහෙ යන්නේ. එහෙනම් අවිද්‍යාව කියන ස්වභාවය තියෙනවා. ඒකට දැන්ට අපි අවිද්‍යාව කියලා කියමු ගමන් නැහැ තරහ නැහැ. ඒ ස්වභාවය තියෙන්නේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආස්වාදයි සැපයි සාරයි. සැපත්මත් හරි සාරයි මේ මෙන්න මේ පහ හරි සාරයි. මේක ආවොත් මේක ගත්තොත් අග සැප තමයි කියන්නේ. දැන් ඒකට අනුකූලව මොකද කරන්න හිඟන්නේ? සංචේතන. ඔබ අහලා තියෙනවා මනෝ සංචේතන කියලා කියන්නේ දුරු කරන්න ඕනේ ආහාරයක්. ආහාර හතරක් තියෙනවනේ. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර හතර තියෙන්නේ සිංහසනේ. ඉපදිච්ච සත්‍යයගේ පැවැත්මට උපදින්න ඉන්න සත්‍යයගේ උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහ පිණිස. ඒක නෝක සත්වෙන්න තියෙන එකක් මිස ශ්‍රේෂ්ඨින්න තියෙන එකක් නෙමෙයි. සත්තුන්ට කියවාද? ද සත්‍යය කියන්නේ කාද? කූඹි, පරයෝ, හිරව්, හොඳ නෑ ඔක්කොම සත් කියලා අත් කරගත්ත හැම කෙනා. ඒ කියන්නේ අරිහතුන් වහන්සේ හැරෙන්න අනිත් හැම කෙනා. එතන බලන්නේ ආහාර හතර තථාගතයන් වහන්සේ දීලා තියෙන මේ දෙන හොඳ කණේ පාරකුත් එක්ක. මහණෙනි ආහාර හතරක් තියෙනවා. ඉපදිච්ච සත්‍යයගේ පැවැත්ම පිණිස. උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහ පිණිස. කියලා මේ ආහාර හතර දේශනා කරලා තියෙනවා. මේ උඹලා වගේ ගොන් තඩින්ට මේ මෙහෙම එකක් තියෙනවා. අපිට නම් නැහැ. එන සත්‍යයනේ අපි ඔක්කොම ඔබ අපි ඔක්කොම සීල දෙනවා සත්‍ය කියන කොටසයි තේනවා. අරිහත් ඵලය පූර්ණ කර ගන්නක. එහෙනම් මේ වෙනදි මේ අන්තං මේ අපේ සත්ත්වයේ පවත්වාගෙන යන්න අපිට තියෙන ආහාර වේ. එහෙනම් මට කියන්න දැන් මනෝ සංචේතන ආහාරය කියන එක හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. ඇයි? සත්ත්වයේ පවත්වාගෙන යන්න ඒක උදව් කරන්නේ. චේතනා නරකයිද? චේතනා නරකයි කියන්නේ බෑ. ඒක අරිහතුන් වහන්සේලාට තියෙනවනේ. අහලා තියෙනවනේ අරිහතුන් වහන්සේලාට චේතනා තියෙනවනේ. කර්ම කරන්න නැති වුණාට. සංචේතනා කියන එක හරි බලවත්. ඒක අවිද්‍යාව තුරුස්නා තියෙන හිතක විතරයි ඒක තියෙන්නේ. එහෙනම් දැන් අවිද්‍යාවෙන් නිපදින මේක පටන් ගත්තේ. ඒකේ මොකක්ද දැන් පටන් ගන්නකොට තිබෙන ස්වභාවය දැන් නිදියයි. එහෙනම් කතා කරන්න ආයි නිකන් අර මොකද මේ උරුලෑමයකට කබල් ලෑමරිංගු වගේ වෙයි ඊට පස්සේ. ඇයි මේක තේරෙන්නේ නැහැ. ඈ ඊට පස්සේ නිින්ද ගියාට පස්සේ කොහොමද තේරෙන්නේ නැහැ. මේක නිසා කොහමද ඇහැරිලා ඉන්නේ? උත්තර දුන්නා නම් හරි අහන ප්‍රශ්න වලට බැරි බැරි කාතේ හරි. හිතෙන් උත්තර දෙන්න නැත්නම් ළඟට ඇවිල්ලා උත්තර දෙන්න. මම මේ කියන්නේ සිංහදෙන ඇත්තට මේක මම මේ ප්‍රැක්ටිස් කරනවා. යම් දවසක හොඳට කියන්න. ඒක ගිනි පික්ලා තමයි ඔබ. මේ වාසනාවන්තයෝ. ඇයි? ඊළඟ සෙනසුරාදාත් මම මේක තව තේරුම් කරන්නේ කොහොමද කියන ප්‍රැක්ටිස් කරනවා. ඔබ වගේ සෙනසුරාදාවල 3ක 4ක මේක කිව්වහම තමයි මට ඔබට මේක තේරුම් යන්න කියලා දෙන්න පුළුවන් වෙයි. ලේසි නෑ මේක මේක තේරුම් ගත්ත කියලා කියන්නේ කෙලින්ම ගොඩ මනුස්සෙක්. අවයි නිවනේ ලොකු ප්‍රමිම්ම පැන ගත්ත හැටි ඉස්සරහට මේ දුන්නේ මේක හරියට තේරුම් ගත්තා. සාකරු අපිට කල් තියෙනවනේ ඕනේ තරම්. අපි අද හෙට මැරෙන මිනිස්සු නෙමෙයිනේ නේද? අපිට ඕන තරම් කල් තියෙන විශේෂයෙන් තරුණ අයට එහෙම ඕන තරම් කල් තියෙනවා. අද හෙට මැරෙන්නේ නැහැ. 2017 රිය අනතුරු වලින් මැරිච්ච සංඛ්‍යාව 3100 ගානක්. 2018 3100 ගාන. 19 3 දිනක ඉඳින් ඉඳිනේ. ඈ ස්වභාවයේ රියානතුරු වලින් විතරක් පස්කණ්ඩි කඩා වැල්ල මැරිච්ච අයකට අයිති නැහැ. බෝම්බ ගහලා මැරිච්ච අය අයිති නැහැ. රියානතුරු ප්ලේන් එක කඩා වැටුනේ නැනේ 17 18. එකපාර 4500ක් මැරෙන්නේ ලංකාවේ ලෝකෙ නෙමෙයි. ඔබගේ ජීවිත දැන් තියෙනවා ඊළඟ සතියට එයිද කියන මට විශ්වාසයක් නැහැ. ඒක මතක තියාගෙන කටයුතු කරන්න හැමෝම. මලොත් වැඩේ ඉවරයි කියන තැන ඉඳගෙන කටයුතු කරන්න. හරි. එහෙනම් දැන් මනෝ සංචේතනා කියන කෙනා සංකාර කියන ක්‍රියාවලිය හරහා විඥානය ගොඩනගන්නේ මොකක් උදෙසාද? සැපය උදෙසා. අග ඔය සැපය ගේන්න සැප ප්ලෑන් එක කොහෙද තියෙන්නේ? අවිද්‍යාවේ. ඒකට අනුකූලව මනෝ සංචේතන මොකද කරන්නේ? ඒ අර සැප ප්ලෑන් එක ගැනීම උදෙසා අවස්ස හිත ගන්නවා. මොන හොදට බලන්න. අර සැප ප්ලෑන් එක තියෙනවනේ. අන්න ඒක ගැනීම උදෙසා අවශ්‍ය කරන හිත නිර්මාණය කරන එක තමයි මනෝ සංචේතනාවෙන් කරන්නේ. එහෙනම් පින්වතනි ඔය නිකම්ම නිකන් හිතද්ද ඔය හදන්නේ? නෑ නෑ. අවිද්‍යා තෘෂ්ණා සහිත හිත. අවිද්‍යාව ගෑවුනා කියන්නේ පින්වතනි හරියට ගලන ගඟේ ඉහළ මුදුනට අසුචි ටිකක් එකතු වුණා වගේ තමයි මුළු ගංගම ගඳයි මුහුදට යන ගා. හරි. දැන් ඔය උඩ කොටස පොඩ්ඩක් හරි තේරුණාද? දැන් හිත හැදුවාම එහෙනම් දැන් ඔය හිත හැදුවේ කාගේ උවමනාවටද? අවිද්‍යාවේ උවමනාවට. අවිද්‍යාව තමයි ප්ලෑන් එක තිබුණේ. එතන අවිද්‍යාවත් පින්විතනේ ඔය අරගෙන තියෙන්නේ මොකක් කියලාද? නිත්‍යයි සුඛයි අත්තයි කියලා අරන් තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් මම මේ ආසේ තව ක්‍රමාවක් දාලා මේකත් කියන්න ඕනේ. මේ පටිච්ච සමුප්පාදයේ 100%ක් පිරිසිදුට කියනවා එහෙම නෙමෙයි. තව ඔක ගැඹුරට යන්න පින්විතනේ තව ඔක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මොකක් හරි බණක් අහලා ඒකේ මීට වඩා වෙනස් එකක් තිබ්බයි කියලා ඒක තර්ක කර කර යන්න හදන්න එපා. තව මේක කඩාගෙන අතුරට ගියොත් එහෙම නම් තවත් ගැඹුරට මේක විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් මේ ලාවට බේරෙන්න මම මේ ටික ඔබට කියන්නේ. විභංගයෙන් කතා කරලා වැඩක් නැහැ. දැන් මම ඔබට සංඛාරය කියන්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ නේ. එහෙම කිව්වොත් එම තථාගතයන් වහන්සේ දේශනා කරන සංඛාර. කතංච වික්කමේ සංඛාර. පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනෙන්ජාභි සංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ මනෝ සංඛාර. ආයන් උච්ච වික්කමේ සංඛාර. දැන් ආයි පිස්සු හැදෙනවා ඔය ටික ඔක්කොම මේක එක විස්තර කරගන්න. දාන්න සැත්තකට. අපි ගයක් හදන විදියට අරයියා. මොකද අපිට මේක දැනගන්න අවශ්‍ය කාරණාව හරියට ඔළුවට ගියා නම් එච්චරයි මට ඕනේ. දැන් එහෙනම් අවිද්‍යාවට ඕනේ නිසා ඒ කිව්වේ අවිද්‍යාව කියලා දැන් ගත්තේ මොකද්ද? ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ටිකක් තමයි යගා තියෙන්නේ. ඒක අග්ගිස්සට ගෙන්න ගත්තොත් සමයි. ඕක තමයි අවිද්‍යාව. ඉන්දහම තේරෙන්න තියෙනවා පල් මෝඩේක අවිද්‍යාව කියලා. වෙන්නේ නැන්නම් නේ පල් මොඩියෝ නේන්න අවිද්‍යාව තියෙන අය. ඔබ එහෙම නෙමෙයි. අවිද්‍යාව තියෙන අය. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන ටික ආස්වාදයි සපයි සාරයි කියලා ඒක අග්ගිස්සට ගෙන්න ගන්න තමයි දැන් මේ වමනාව තියෙන්නේ. ඒ සැපය. ඒක ගෙනාව සැපයි කියලා හිතාගත්තේ හින්දා. දැන් මොකද වෙන්නේ? ඒකට අදාළ ඔන්න මනෝ සංචේතන විසින් චිත්තේ ගොඩ නැගුවා. ඒ මනෝ සංචේතන ඇත්තනෝ චිත්ත සංඛාර කොටසයි ඒක. දෙකින් හරි. සංඛාර කොටස. විඥානයේ ගොඩ නැගුවාම දැන් මේ විඥානයේ ගොඩ නැගුණේ නිකම්ම නෙවෙයි. මේ විඥානයේ ගොඩ නැගුණේ කාගේ උමනාපාව විශ්ස කරන්නද? අවිද්‍යාවේ ඕනෑපාවකම විශ්ස කරන්න. ඒක නිසා පින්විතනේ අවිද්‍යාවට සම්පූර්ණයෙන්ම මේ විඤ්ඤාණය යටයි. ඕන්නේ විඤ්ඤාණය හදවකම මොකද වෙන්නේ පින්විතනේ? අර අවිද්‍යාව හිතාගෙන හිටියන්නේ ආස්වාදයි සැපයි සාරයි කියන පහක් ගැන. ඕන්න ඕකේ තියෙන නාම ස්වභාවය ඕකේ බහිනවා. වෙනේවට බහින්න බෑද? මේ අතන තිබ්බේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. ඒ ටිකනේ තිබ්බේ. අන්න ඒකෙන් නාම කොටසක් තියෙනවා, රූප කොටසක් තියෙනවා. රූප කිව්වේ රූපෙට. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කිව්වේ මොකටද? නාමෙට. ඔන්න ඕකෙන් වේදනා සංඥා සංඛාර කියන නාම තුන. දැන් විඤ්ඤාණ ස්වභාවය හැදිලානේ මෙතන තියෙන්නේ. අර වේදනා සංඥා සංකාර කියන නාම තුන ඇවිදින්න අර හිතේ බහ ගන්නවා. ඒ වගේම අවිද්‍යාවට ලොකු බලයක් තියෙනවා පිංගතනේ. ඒ හැදෙන ඒවා ඔක්කොම නම්මන්න. මොකටද? අර ප්ලෑන් එකට අනුකූලව නම්මන්න. අපි යන කොහොම හරි ඔය මිනිහව නම්ම ගන්න ඕනේ අපේ පැත්තට කියලා. ඒ කියන්නේ ගියා මිනිහ ගාවට කියලා මෙහෙම කරනවද? මොකද නම්ම ගන්නවා කියන්නේ? ඒ පැත් අපේ පැත්තට ගන්නවා, හරව ගන්නවා. අන්න ඒ වගේ පිංගතනේ මේ නාම කියන නාම වලට තියෙනවා ස්වභාවයක්. එයා අර විඥානේ වැහැගත්තට පස්සේ මොකද වෙන්නේ? අර අර කාරණාව ඉෂ්ට කරගැනීම නිසා නම්මේ වෙනවා, නැමෙනවා. ඒකට නැමිලා තියෙනකොට මොකද වෙන්නේ සිංහදනේ? ඒක හරහා රූපණේ වීමක් සිද්ධ වෙනවා. රූපණේ වෙනවා කියන්නේ රූප ඔප්නං වෙනවා. දැන් මොකද වෙන්නේ පිංගතනේ? අර හිතේ අර නාමයට අනුකූලව හිත නැමිලා ඒ හිතේ අර රූපේ ඔප්නං වෙනවා. අන්න ඒකට කිව්වා පිළිගන්නේ විඥාණයෙන් නාම රූප හැදෙනවා කියලා. දැන් චීන මැන්ඩරින් වගේද නැත්නම් ග්‍රීක වගේද? මොකද්ද මොන වගේද? කමක් නැහැ, ගිනි පිග්ලට් එකනේ. යන් ඉස්සර අඳුනනේ සාදු 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 බුදුහාඳුර කියලා දෙනවා මෙලෙකට තේරෙන්නේ නැහැ කියලා කියන්න බැරිය. මරගත්තු සාදු කාර්යයක් දීලා බුදුහාඳුර කියනේවා නම් මෙලෙකට තේරෙන්නේ නැහැ. මොකද බුදුහාඳුර කියපන්නේ මේ දැන් මට කියන්න. දැන් හොඳ සිහියෙන් ඉඳලා මට උත්තර දෙන්න. එතන මම ප්‍රශ්න අහා ඔබට මේක තේරුම් කරගන්න උත්සාහ කරන්න. කල්පනා කරලා කියන්න. ඔය විඤ්ඤාණයට දැන් ඔබ හැදුවා කියන්නේ විඤ්ඤාණේ. ඔබ හදපු විඤ්ඤාණයට මේ මාගාවක් තියෙනව පොඩි පහේ සෙට් එකක් මම කැමති කිතාට. ඒකට බහින්න chance එකක් දෙන්න බැරිද? බැද? බෑ. ඔබ ගාව තව ඒවා තියෙනවා. ඒකට පුළුවන්ද? ඒත් බෑ. හරීම හරියන එක තමයි හදලා තියෙන්නේ මේ ගැතේ. ඒක හරියට සේප්පුවක දොරක් අරිනවා වගේ. කම්බිනේෂන් තියෙනවා ලක්ෂයක්. ඒකෙන් එක ක්‍රමයක් තියෙනවා ඔක ඇරෙන. අන්න ඒ වගේ. අර විඥාණයට බහින්න පුළුවන්. ඒ විඤ්ඤාණය හදන්න මූලික වෙච්ච ප්ලෑන් එකේ තියෙන රූප ඒ නාම කොටසට විතරයි. ඒ නාම කොටස එක බැහැගෙන ඒ විඤ්ඤාණය ඒ නාම කොටසට අනුව නම්මගෙන රූප නම්ව ගන්නවා. ඔන්නෝක රූප නම් වෙච්ච ගමන් දැන් විඤ්ඤාණ පත්‍යා නාම රූප කියන තැනට ආපු ගමන් පින්වදෙනි පෙලිල්ල පටන් ගන්නවා. මොකද මෙච්චර වෙලාව හිත තිබුණේ මෙච්චර වෙලා තිබුණේ අවිද්‍යා ස්වභාවයේ. දැන් මොකද වෙන්නේ? ඔන්න හිත නිර්මාණය වුණා. ඒ හිතේ නාම රූප බැහැගත්තා. ඒ බැහැගත්ත නාම රූපයන්ගේ ඔන්න පෙලිල්ල පටන් ගත්තා. ඇයි දැන් මේ දැන් ඉන්නේ මොකද්ද මේ? ආසමක නේද? හරිසරන්න මට්ටමට අල්ලගත්ත එක නේද ඔය දැන් හැදිලා තියෙන හිතේ? අපි කතා කරපු රෝසමල ගම්මුකෝ. දැන් එහෙනම් හැදිලා තියෙන රෝසමල නේද හිතේ? එතන හොඳ රෝසමල නේ ඔබ හිතාගෙන ඉන්න හොඳ රෝසමල. ඒක තමයි දැන් ඔය හිතේ ඇවිදලා තියෙන්නේ. දැන් ඔය පෙලිල්ලෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? දැන් ඔන්න ඇහැයි රූපේ ගැටලා එළිය තියෙන එක මක් කරන්න ඕනේද? ඇතුළට ගන්න ඕනේ. ඇහැයි රූපේ ගැටලා එළිය තියෙන එක ඇතුළට ගන්නකොට මොනවද වෙන්නේ? ඒත් එන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔන්න ඒ පහත් ආවා. පින්වතුනි ඕනේ මේක සැපද දුකද උපේක්ෂාද කියලා දැනගන්න නම් තනියෙකින් පුළුවන්ද? නැත්තම් එතන සංසන්දණයට දෙන්නෙක් ඉන්න ඕනේද? ඔන්න දැන් සංසන්දනය කරන්න යන්නේ. සංසන්දනය කියන්නේ තියෙන පළවෙනි එක මොකද්ද? සැප එක්කෙනා. අනිත් එක්කෙනා මේ විපාකයට ආපු එක්කෙනා. දැන් සංසන්දනය කරනවා. අර සැප එක්කෙනා හෝ ඊට වඩා හොඳ එක්කෙනෙක් නම් ඇවිදලා තියෙන්නේ. මොකද වෙන්නේ? මොන වේදනාවද එන්නේ? සැප වේදනාව. ඒකට හාත්පසින්ම වෙනස් කෙනෙක් නම් එයා වගේම ගන්නම බැරි කෙනෙක් නම් මොන වේදනක් දැන් එන්නේ? දුක් වේදනා. අර බලාපොරොත්තුව තියෙනවා. තාම මේක දැක්කේ නැහැ. ඒ කියන්නේ මේකට අදාළේව නෙමෙයි එන්නේ තාම. හැබැයි ඒකට අදාළේව එන්න තමයි දැන් මේ වැඩපිළිවෙල කරන්නේ. ඒක හරියට මාගාව තියෙනවා මාලය. කියනකොට දැන් ආසාවක් ආව මාලේ බලන්න. ඉන්නකො මම පෙන්නන්න. කොලේ අරියා. කොලේ එක පැත්තක් දිග ඇරියා. දැන් කොලේ දිග අරිනකන් කාලේ මාලේ දැක්කද? දැන් මාලේ දකින්නම් බැරිද? එහෙම හේකුත් නැහැ. තාම මාලේ දකින්න පුළුවන්. දැක්කේ නැහැ. එහෙනම් එතකන් කාලේ පෙලි පෙලි යනවා හිත. අනිත් පැත්තක් දිග ඇරියා. තව පැත්තක් දිග ඇරියා. ඉවස ගන්න බැරුණාම කියන ඕක ඉක්මනට අරහංකෝ. ඉවස ගන්න බැරි වෙනකොට පෙලීම එන්න එන්න වැඩි වෙනවා දැන්. ඒ පෙලෙන හිත. තාම මේක දුකකට වැටුන්නේ නැහැ. දුක් වේදනා ස්වභාවයට. හරි. එහෙනම් ඕක සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, උපේක්ෂා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් ওই විදිහට මොකද වෙන්නේ? අපි දුක සැප වුණා කියලා ඕක. නෑ සැප වුණා නම් මොකද? තණ්හා වෙනවා. ඇයි සැප වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර තිබිච්ච පිළීමෙන් මක් වෙනවද? නිදහස් වෙනවා. තණ්හා වෙනවා. ඇලුනා. ඊට පස්සේ බැඳෙනවා. ඊට පස්සේ රැඳෙනවා. ඇලිලා බැඳිලා රැඳිලා ඊට පස්සේ ඒ ජාතිය මේකේ හැදෙනවා. මොන ජාතියක ආද හැදුනේ අන්දේ? දුකින්න ජාතියක ආය හැදුනා. ගැටුණොත් එහෙම දුක වේදනාවක් આવවත් මොකද වෙන්නේ? ගැටෙනවා. ඊට පස්සේ ගැටිලා හිටිලා ඒකේ රැඳෙනවා. බව වෙනවා. ඊට පස්සේ ඒ જાතිය හැදෙනවා. එනයි දුක් විඳින જાතිය තමයි හැදුනේ. ඒත් જાතිය හැදිච්ච ගමන් ඊළඟට මොකද වෙන්නේ? ජරා මරණයට යන්නේ. මෝහ කොටසත් ඔය ආකාරයි. බලාපොරොත්තු තිබ්බේ මොකක් කරන්නද? මොකක් කරන්නද? සැපක් උප්පදන්න. සැප වේදනා ආවත් ජාතිය ජරා මරණයට යනවා. දුක් වේදනා ආවත් ජාතිය ජරා මරණයට යනවා. උපේක්ෂා වේදනා ආවත් ජාතිය ජරා මරණයට යනවා. එහෙනම් මේ උදා වෙච්ච එක අනිවාර්යයෙන්ම වැය වෙනවා නම්, ජාතිය ජරා මරණයට යනවා නම් උඩ කොච්චර හදන්න උත්සාහ කළාද යට මොකද වෙන්නේ? යට යන්නේම කොහෙටද? ජරා මරණයට. එහෙමත් දුකටමයි යන්නේ. උඩ අවිද්‍යාව තියෙනකල් මේක යන්නේම කොහෙටද? දුකටමයි. ඒකයි පින්වතුනි, අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. ඕකේ තියෙන අර්ථ දෙකක්. එකක් කිව්ව බැනුම් ගන්න වෙනවා. අනික කිව්වොත් අපුඩි ගහලා පිළිගන්නවා. එහෙනම් අපුඩි ගහලා පිළිගන්න එක මුලින් කියන්නම්. මේ සංසාරයේ අති දීර්ඝයි. දෙකලවරක් පණවන්න බෑ. මුල පණවන්නත් බෑ. අග පණවන්නත් බෑ කියලා. හැබැයි අපි දන්නවා අරිහතුන් වහන්සේ පින්නම් පෑම. අග නම් පණ තියනවා කියලා. අග පණවන්න පුළුවන්. නැවත අර විදිහට අර්ථ ගත්තොත් එහෙම මේ සංසාරයේ අති දීර්ඝයි. මේක දෙකලවර පණවන්න බෑ කියලා. එහෙම නැත්නම් තව එකක් ගත්ත හැකි වෙනදනේ. අනමතග්ගෝ යම් වික්ක වේ සංසාරෝ. පුබ්බා කොටින පඤ්ඤායති කියලා. න අමත අග්ග. අග අමෘතේ නෑ. පුබ්බා කොටින පඤ්ඤායති. මුල කෙලවර ප්‍රඥාව නැත්තම්. මුල කෙලවර අවිද්‍යාව නම් තියෙන්නේ යටට එන්නේ දුක. මුල කෙලවර ප්‍රඥාව නම් තියෙන්නේ යටට එන්නේ නිවන. අමෘතේ. ඕන් ඔය අර්ථේ නම් මට තේරෙනවා. අරක මට එච්චර තේරෙන්නේ නැහැ. මේ මං තේරෙන එක කතා කරන්න කෙනානේ. ඒක වැරදි බව දන්නවා නම් කවුරුත් එන්න ඕනේ නැහැ. ගේට් එකේ මෙයාට. එච්චරයි. මට තේරෙන්නේ නැතුව මට නොතේරෙන්නම කියන්න පුළුවන්ද? නෑ. වැරදි නැති බව මට 100%ක් විශ්වාසයි. මම මගේ වැඩන කෙනෙක් නිසා. මුල කෙලවර පිංගතනි ප්‍රඥාව තියෙනවනම් අග කෙලවර තියෙන අමෘතය. මේවත් නිවන. මුල කෙලවර ප්‍රඥාව නැත්තම් අග කෙලවර අමෘතේ පණවන්න බෑ. පණවන්න වෙන්නේ දුක. දැන් හොඳට බලන්න සිංහතට. ඔය ත්‍රිවිධ වේදනා හට ගන්නවා කියන්නේ ඒක නිකම් මරණයට කැපවෙච්ච ආරකෙක් වගේ නේද? ත්‍රිවිධ වේදනා හට ගන්නවා කියන්නේ සැප වේදනා හෝ දුක් වේදනා හෝ උපේක්ෂා වේදනා හෝ ඒ තුනේ එකක් හට ගන්නවා කියලා කියන්නේ එයා කම්පෙයාර් කළා නේද? සංසන්දනය කළා නේද තියෙන්නේ? සංසන්දනය කළා කියන්නේ යාට නාම රූප වැහලා නේද තියෙන්නේ? නාම රූප බැස්සා කියලා කියන්නේ යාට විඥාන ස්වභාවය නේද තියෙන්නේ? විඥාන ස්වභාවය කියලා කියන්නේ අභිසංකාර නේද කියලා තියෙන්නේ? මනෝ සංජේතන හරහා. ඒ කියන්නේ යාට අවිද්‍යාව තියෙනව නේද? ත්‍රිවිධ වේදනා ආවොත් එංගදෙන මොකද වෙන්නේ? තණ්හා කරනවා. ත්‍රිවිධ වේදනාව මේකත් හොඳට ඔබට වැටහෙනවා නම් තේරුම් ගන්න. ත්‍රිවිධ වේදනාව ආව ගමන් පින්විතනි තණ්හා කරනවා. සැප වේදනාව වහම සැප වේදනාවට තණ්හා කරනවා. දුක් වේදනාව වහම ඒත් සැප වේදනාවට තණ්හා කරනවා. මොකද්ද කිව්වේ? සැප වේදනාව වහම සැප වේදනාවට තණ්හා කරනවා. දුක් වේදනාව වහම සැප වේදනාවට තණ්හා කරනවා. උපේක්ෂා වේදනාව වහම සැප වේදනාවට තණ්හා කරනවා. ඒක හරි කතාවක්. දුක් වේදනාව වහම සැප වේදනාවට තණ්හා. දුක් වේදනාව වහම කොහේ සැප වේදනාවක් තියෙන්නේ? කොහෙද තියෙන්නේ ඒක? ඇයි අවිද්‍යාවේ තියෙන්නේ? Taman saray කියලා අල්ලගත්තේ. ඒක නිසා නේද පින්විතනි? අපි අර රෝස මල කියලා ගත්ත උදාහරණය. ඔබ රෝස මල දැක්කම ගැටුණා. දැන් ඔබ හොඳටම දන්නවා දැන් මේ රෝස මලේ මැද ගුණ වේලා කියලා. එහෙනම් ආයි බලද්දි ගැටෙන්න ඕනේ නැහැ නේද? එහෙනම් ආයි බලද්දි මොකද වෙලා තියෙන්නේ? ඔබ අරක තමයි තාම සැප කියලා ගන්නෙ. දැන් ඔහොම යනකොට අපිද මොකෝ හිතේ තිබ්බටත් වඩා හොඳ රෝස මලක් දැක්කයි කියලා. දැන් ඇලෙනවද නැද්ද? ඇලෙනවා. ඒකට ඇලිලා මොකද කරන්නේ? අර උඩේක අප්ඩේට් කරගන්නවා. අවිද්‍යාව අප්ඩේට් කරගන්නවා තව. මේක අපිදම තිබ්බ එක 120යි ලස්සන කියලා. දැන් මේ දැන් දැකපු එක 130ක් ලස්සනයි. ආසාදයිද නැද්ද? ආසාදයි. ආසාද වුණ ගමන් මොකද කරන්නේ ඊට පස්සේ? මේ ඉතුරු 110 අරගෙන ඊට පස්සේ බින්දුනේ ආයේ 120ක එකක් දැක්කොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ආයෙ ගැටෙනවා. ඒක නිසා තමයි සිංහදෙනි අඟල් 17 ටීවී එකෙන් ටීවී බලපු ඔබ අඟල් 50 ටීවී එකක් ගෙනල්ලා ඒක ගන්නවට පස්සේ අඟල් 40 එකක් ගෙනාවු ගම මේ මොන එකක්ද මේ ගෙනාවේ කියලා හරි දැන් ගේන්න ඕනේ මොකද්ද අඟල් 75 බලන්න මේ දෙන සැරි සැරීම කොතනද තියෙන්නේ කියලා. කොහොම කළත් යන්නේ කොහෙදද? දුකටම තමයි ත්‍රිවිධ වේදනා ඇඳුනා කියන්නේ පිළිගන්නේ දැන් ඉතින් තණ්හා වෙනවා. දැන් යන්න තියෙන්නේ කොහෙදද? දුකට. ඒකයි දුකට හේතුව මොකක් කියලා දේශනා කළේද? තණ්හාව කියලා. පටිගෙන් වැඩන්නේ නැමේ. මේ පටිගේ මේ අවස්ථාවේ කෙලෙස් හැදෙන යාන්ත්‍රණය නේද? ඕන දැන් ද්වේෂ ඕන දැන් මෝහ ඕන දැන් රාග එහෙම ආවා කියලා නම් සාමාන්‍ය ස්වභාවය මොකද වෙන්නේ ඒකත් එක ගැටෙනවා තමයි ඒකත් එක ගැටුණාට ඇලිල්ල කොහෙද තියෙන්නේ ඇලිල්ල තියෙන්නේ මුලයකට එහෙනම් කොහොම කළත් මොන පටිච්චසමුප්පාද චක්‍රෙ ගියත් මොකද වෙන්නේ ඇලෙන්න ඕන තැනට ඇලෙනවා අපි දැන් ඔකදී ආය යනවා බලන්නකෝ ආයි නිදි මන්තරයක් වගේ නෙමෙයිද? හොඳට නිින්ද යනවා නේද මේක ඇහෙද්දී? ආයි බලමු. තාඩියෙන් බලුවේ ඇගි. මේ බයන්නේ නැපා. දැන් දුකට හේතුව මොකක්ද? ඇයි පටිගෙන නෙමෙයිද? ඈ මේ තණ්හාවයි අවිද්‍යාවයි කඩ දෙපැත්තේ ඉන්න වගේ දැනෙන්නේ නැද්ද ඔබට? තණ්හාව හැමතිස්සෙම අවිද්‍යාවට සපෝට් කරනවා. අවිද්‍යාව හැමතිස්සෙම තණ්හාවට සපෝට් කරනවා. මේ දෙන්න අපින් වෙතනේ කඩේ දෙපැත්තේ ඉන්නවා. කඩ කියන එක දන්නව නේද? වළං අරයි යන කඩ කර තියාගෙන. එක පැත්තක් කැඩුණොත් මොකද වෙන්නේ? අනිත් පැත්තට පවතින්න බෑ. ඒක නිසා දෙන්න දෙපැත්තේ ඉඳගෙන දෙන්නට සපෝට් කරනවා. මේන් තණ්හා කරපු ගම හරි අවිද්‍යාවේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමක්පත් වෙනකොට මේ තණ්හා කරන්න අවශ්‍ය දේවල් හැදෙනවා. දෙන්නට සපෝට් කරගෙන මේ ගමන යනවා. සත්‍යය දුකටපත් වෙනවා. සත්‍යත්වයේ හදාගත්ත නිසා සත්‍යය දුකටපත් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න තියෙන්නේ. ජාතිය හැදිච්ච ගමන් ජරා මරණයට යනවා. ජාතිය හැදිච්ච ගමන් ජරා මරණයට යනවා. ජරා මරණයට ගියයි කියලා කියන්නේ පෙළිල්ල දුක ශෝකේ පටන් ගන්නවා එයාට. දැන් හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙයා මෙච්චර වෙලා මේ හිත හදන්න ගත්තේ ඇයි? අග මොනව කරන්නද? සැප හදන්න. අග සැපයක් ගේන්නයි හැදුවේ. දැන් මේක සැප ගේන්න බැරි වුණා. ඒක නිසා දැන් මොකද කරන්නේ? මේක සැප නැති වුණාට තාම සැප කොතන තියෙන්නේ? අර අවිද්‍යාවේ ඒ එතන ඒ කෑල්ලේ එතන තියෙනව මොකද්ද? සැප. මෙතන සැප නැහැ ඒක හරි. නමුත් අතන සැප තියෙනවා. දැන් ආයි මොකද කරන්නේ? එහෙම හරියන්නේ නැහැ. මොකද පැවැත්ම සාරයි නම් ඒ පැවැත්ම සැපය තුල තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? ආයි පටන් ගන්නවා. ඔන්න දැන් අපි ගම එක සිද්ධිය. රෝස මලක් තියෙනවා. ඒ රෝස මල ඔබ දන්න රෝස මලට වඩා ගොඩක් ලස්සන රෝස මල. අපි ඔබ දන්නේ නැතුණාට ඒක ඇසුරේ පණුවෙක් ඉන්නවා. එයා මැද කන ගමන් ඉන්නේ. තාම ඔබ දැක්කේ නැහැ. ඔන්න මම ඔබට කියනවා රෝස මල කියනකොට අවිද්‍යා ලයිට් එකපත් වෙන ගන්නව නේද? දැන් මොකද කරන්න ඕනේ? දැන් එහෙනම් ඒක ගෙන්නන්න ඕනේ. මොකද ඒක තමයි සැප. අනිත් ඒවා සැප නෑ. ඔබ ගාව තියෙන එක තමයි සැප. ඒක තමයි ඔබගේ අනන්ත සසරෙන් ආපු එක්ස්පීරියන්ස් එක. මෙන්න මේක සැපයි කියලා. ආස්වාදයි සැපයි සාරයි කියලා. අන්නේ ගත් එක තමයි මේ තියෙන්නේ. ඔන්න අවිද්‍යාවෙන් නිගමනේ දෙනවා දැන්. මෙන්න මේක සාරයි, මේක හැදුවොත් නම් පුතෝ ඔබට අනිවාර්යෙන්ම මොනවද විඳින්න පුළුවන්ද? සැපේ විඳින්න පුළුවන්. දැන් බලන්න අවිද්‍යාවට දීලා තියෙන අර්ථකථනේ. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදේ අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය අඥානං. අයං උච්චති වික්‍රේ අවිද්‍යා. ඒ කියන්නේ මේ අවිද්‍යාව තියෙන කෙනා දුක්ඛ ආර්ය සත්‍ය දන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා සහිතව යමක් ඉපදුනා නම් ඒකේ ඉපදුනේ දුකක්ම කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ යම් පැවැත්මක් මේ ලෝකේ තියෙනවා නම් ඒක දුකයි කියන එක අවබෝධ වෙලා නැහැ. ඒක අවබෝධ වුණාට පස්සේ තමයි වෙනතනේ එයාට තේරෙන්නේ වෙන ඔප්ෂන්ස් නැහැ. සැප කියල එකක් ලෝකේ නැහැ. දුකමයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? සෝතාපන්න ඵලයේදී ඔප්පු වෙන්නේ ඔන්න ඔය කාරණාව තමන්ට. සැප කියල එකක් ලෝකේ නැහැ. දුක කියල එකක් විතරයි ලෝකේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? හා ඔබ කියන්නේ නේ ඔබ ඔය ඔතනට ආව නම් එහෙම සැප කියල එකක් නැහැ. දුක විතරයි තියෙන්නේ. එහෙනම් මොකද ඔබ කරන්නේ? දැන් ඉතින් දුක නැති කරගන්න බලනවා. මෙච්චර කාලයක් ඇලේ දුක නැති කරගන්න බලන එක නෙමෙයි. දුක මොකක් බවට පත් කරන්නද? සැපක් බවට පත් කරන්න. මොකද හේතුව හීනියට දැනෙන්න පටන් ගත්ත මේ සැප කියල එකක් තියෙනවා. ඒ අවිද්‍යාවෙන් දෙන නිගමනය තුළ තියෙන මේ සැප කියල එකක් තියෙනවා. මේක දුක තමයි. නමුත් සැප කියල එකක් තියෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙනකොට තමන්ට දැනෙන චෙක්මේට්. තවදුරටත් මේක කරන්න බෑ, වැඩක් නැහැ. කොච්චර කළා දුකටම තමයි එන්නේ. අවිද්‍යා තෘෂ්ණා සහිතව මොන දේ උදා වුණත් ඒ උදා වෙන්නේ ගින්න. අවිද්‍යා තෘෂ්ණා සහිතව බුදුහාමුදුරෝ දිහා බැලුවත් උදා වුණේ මොකද්ද? ගින්නක්. මොකද වැය වෙච්ච ගමන් ගින්නට වැටෙනවම තමයි. එහෙනම් කොහොම කළත් මේ උදා වෙන එක වැය වෙනවා නම් අනිවාර්යයෙන්ම ගින්නම්ම තමයි මේ ලෝකේ තියෙන්නේ. මේක කවදාකවත් සැපේට හරවන්න බෑ. ඔන්න ඕක තේරුම් ගත්තා. ඕක තේරුම් ගියාට පස්සේ තමයි ඕකට තමයි කියන්නේ දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තා කියලා. දුක්ඛාරය සත්‍ය පහළ වෙච්ච එක මම පින්වෙන්නේ දැන් ඊළඟට යන්නේ. ඒ ඊළඟ ඥානෙ පහළ වෙනවා ඕටොමැටිකලි. ආය යමතෙන් පහළ කරවන්න දෙයක් නැහැ. දැන් යාට ආයි පහළ වෙන පටන් ගන්නවා. හරි දැන් සැපකට පෙරලන්න බැරි නම් මේක. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මේ දුක අයින් කරගන්න ඕනේ. මේ දුක අයින් කරන්න නම් ඊට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව වෙන බලන්න ඕනේ. උදාහරණයක් ඉදිරියට ගත්තොත්. ඔබගේ වැසිකිළියෙන් ගඳක් එනවා. ඔබ මුලින්ම කරන්නේ ගඳ කොහෙන්ද එන්නේ කියලා හොයලා බලන එකද නැත්නම් එයා ප්‍රශ්න එකක් ගහන එකද? එයා ප්‍රශ්න එකක් ගැහුවා. එයා ප්‍රශ්න එකක් තමයි මුලින්ම ගහන්නේ. ගඳ කොහෙන්ද එන්නේ කියලා බලන්නේ නෑනේ. එයා ප්‍රශ්න එකක් ගහලා ආහරි හරි දැන් හරි. ආයි එතනට එනකොට මොකද වෙන්නේ? ආයි ගඳයි. ආයි තව පාරක් ගහනවා. ආයි එතනට එනකොට ආයි ගඳයි. ඔය එක්ස්පීරියන්ස් එක පිළිගන්නේ 10 වතාවක් 20 වතාවක් ගන්නකොට මොකද වෙන්නේ? ඊට පස්සේ Tamanටම තේරෙන පටන් ගන්නවා මේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක ගැහුවා කියලා මේක හරියන්නේ නැහැ. මේ ගඳ දිගටම එනවා. අන්න ඊට පස්සේ ඔබ හොයන්න පටන් ගන්නවා මොකද්ද? ඔය කොහෙන්ද ඔක එන්නේ කියලා. මොකක් හින්දාද ඔක එන්නේ කියලා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ගඳ අයින් කරනවා. මොකද කරන්නේ? ගඳ අයින් කරන එකද? නැහැ ගඳ අයින් කරන්න බෑ ඔබට. මොකක්ද අයින් කරන්න දැන්? ඒකට හේතුව. මොකක්ද කියලා හොයලා බැලුවා හේතුව. මේ මිය කුණු වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? මියව අයින් කරනවා. මියව අයින් කරනකොට ගඳට පවතින්න පුළුවන්ද? බෑ. ගිය සෙන්තුරවත් දැක්කද? මව් සතාව මරපු ගම. අනිත් කාටවත් එන්න බෑ. දැන් සෙන්තුරවත් දේශන පිළිගනි. ඔබ ටෙලිනාට්‍ය බලනකොට ගිය සතියේ ටෙලිනාට්‍ය බලන්නේ නැමෙද අද මේ සතියේක බලන්නේ? ගිය සතියේ මවුල් ගෙදර ගියන්න උනා ඒක නිසා ටෙලිනාට්‍ය බලන්න උන්නේ ඉතින් අද නිර්නාට්‍ය බලන්න කලින් ඔබ ගිය සතියේ නිර්නාට්‍ය බලන්නේ නැද්ද? ඒ වටනම් හොඳ මොලේ පිටට දෙනවා. නිවන් දකින්න කර තමයි හෙන උරා ගහලා තියෙන්නේ. ගිය සතියේ ආපු නැති අයට පින්දින ගිය සතියේ දේශනාව අහලා ඉපැන්න. නැත්තයි තින් නොතේරෙන්නේ ගහන්න දෙයක් නැහැ. නොතේරුණා කියලා නෑවිත් ඉන්න එපා බින්දු නෑ. ධර්මයේ කනතරිය ඇහෙන්නේ නැද්ද? අර ගේම් බගේ වගේම. මතකන්නේ මණ්ඩුක දිව්‍ය පුත්‍ර. දහම් හඬක් හරි ඇහෙන්න මැරිලා යන්න ඉඳ තියන්නේ. නැයිලා නිදි කිරි කිරි හරි ඉන්න. ඔය හැරිච්ච දාට දහම් හඬ හරි ඇහෙන්නේ නැහැ. අනිච්ච කියන වගේ වචනයක් ඇහෙන මල. ඒකත් වාසනාවයි මේ. ගෙදර ඉඳලා හොල් ගෙඩිය කියලා මැරෙනවට වඩා දැන් එන හොඳට බලන්න සිංහදෙන මට දැන් ඔබ කියන්න රාග කරන්නේ කොහේ තියෙන එකත් එක්ක කොහේ තියෙන එකත් එක්කද අර අවිද්‍යාව ගාව තියෙන එකත් එක්ක රාග කරන්නේ ඒක තමයි අප්ඩේට් කරන්නේ හැමතිස්සෙම හොඳ එකක් හම්බුනොත් අරකට දා ගන්නවා ඒකත් එක්ක තමයි සැරිසරන්නේ එහෙනම් රාග විරාග කරන්න නම් අවිද්‍යාවක් කරන්න ඕනේ ප්‍රහාණය කරන්න. අවිද්‍යාව ගාව රාග වේදී තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව ගාව රාග වේදී තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. කොහොම ගත්තුවද? ආස්වාදයි, සැපයි, සාරයි කියලා ගත්තුවා. එහෙනම් දැන් සෝතාපන්න වෙන්න නම් අනිච්ච දුක්ඛංශ දේශනාවක් අහන්න කිව්වේ හරිද වැරදිද? සකදාගාමි වෙන අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න කිව්ව එක හරිද වැරදිද? අනාගාමි අරිහත් වෙන්න මොකද කරන් තියෙන්නේ? අනිච්ච දුක්ඛ අනත්ත වඩන එක තමයි. මොනවද වෙන්නේ? රාග විරාග කිරීම උදෙසා. රාග විරාග වෙනකොට පින්වතුනි දුක්ඛ නිරෝධ වෙනවා. ඒකයි ක්‍රමය. ඒතං සන්තං ඒතං පනීතං ශාන්ත ප්‍රණීතෝ නිවන ගැන දේශනා කළා තියෙනවා. යදිදන් සබ්බ සංඛාර සමතෝ සීල අවි සංඛාර නිරෝධේවත් සංඛාර සමතේ සිද්ධ කරගන්න. ඒ කියන්නේ මනෝ සංචේතනාවල සංඛ්‍යාල කපලයින් කරලා දාන්න. චේතනා මට්ටමට ගේන්න. පාරිසුද්ධ චිත්තේ ගොඩනගන්න. ප්‍රභාසර චිත්තේ සම්බෝ පදිපටි නිස්සග්ගෝ සියලු උපදීන්ට වැඩි චන්දරාගේ චන්දරාගෙන් සැරිසරසන විදිය කොහෙද? අගද? මුලද? මුල රාග විරාග කරන්න ඕනේ කොටස තිබ්බේ අන්න එතන අල්ලගෙන රැඳිලා ඒකේ සැරිසරසර හිටියා අන්න ඒක නිස්සග්ග කළා දැම්මා තණ්හකයෝ තණ්හාව ඡය කළා දැම්මා දැන් තණ්හාවක් නැහැයි විරාග අර රාග ස්වභාවේ විරාග කළා දැම්ම නිරෝධ දුක්ඛය නිරෝධ කළා දැම්ම නිබ්බානන්තේ බාහනෙන් නික්ුණා ඕන්නෝ නිබ්බානන්තී කියපු නිවන ස්වභාවය තමයි ඔය උඩ විස්තර කළේ දැන් එහෙනම් මම මේ ඔබට පෙන්නපු එකේ ඔය ඔක්කොම කැරී ටික තියෙනව නේද වේදනේ කොච්චර උත්සාහ කළත් අග සැපක් කරන්න බෑ. උදා වෙච්ච එක අනිවාර්යයෙන්ම මකේනොද? බෑ වෙනවමයි. ත්‍රිවිධ වේදනා කියන්නේ අනිවාර්යයෙන්ම දුකට අරගෙන යනවමයි. මොකද ත්‍රිවිධ වේදනා හැදෙන්නේ සත්වයා තුල මිසක් අරිහතුන් වහන්සේ තුල නෙමෙයි. තථාගතයන් වහන්සේ එක්තරා සූත්‍රයක අහනවා පිංගුදේ සාරිපුත්‍රයන් වහන්සේ මහා සීහනාද කරන වෙලාවේ සීහනාදයක් කරනවා උන්වහන්සේ දහම පිළිබඳ. ඒ සීහනාදය කරන වෙලාවේදී සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ සාරිපුත්ත. එතන මොකක් හින්දාද දැන් මෙච්චර කාලයක් නිවන දැක ගන්න බැරි වෙලා හිටියේ? දන්නේ නැහැ වගේ අහනවා. ඇයි ලෝක සත්‍යයද යහපත පිණිස? ස්වාමීනි මේ වේදනා තුන පහළ වෙනකොට ඒකට තණ්හාට ගන්නවා. මේ වේදනා තුන පහළ වෙච්ච නිසා තමයි පිංගතනි මට මේ ස්වාමීනි මට අරිහත් ඵලයේ පූර්ණ කරගන්න බැරි හිටියේ කියලා. මොකද වේදනා තුන පහළ වුණා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? තණ්හා වෙනවා. මොකද වේදනා තුල පහළ වෙන්නේ පිංගතනි? කාගේද? අවිද්‍යාව තියෙන කෙනාට. අවිද්‍යාව තියෙන කෙනාට තණ්හාව නැතුව බේරිලා යන්න බැරි එකයි. අවිද්‍යාව තියෙනවා නම් ඔය වේදනා තුනෙන් එකක් පහළ වෙනවා. ඔය වේදනා තුනෙන් මොක පහළ වුණත් පින්විතනේ. මොකද වෙන්නේ? අර උඩ තියෙන එක තව ශක්තිමත් වෙනවා. ඒකයි කියන්නේ ලෝක සත්‍යය මේ ලෝකේ ජීවත් වෙන්න. තවත් බැඳි බැඳි හිර වෙනවා. ඇයි? ඉස්සෙල්ලා තිබ්බේ 120යිනේ. අද දැක්ක 121ක්. මොකද කරන්නේ? ගැටුණා තමයි. ගැටුණා වුණාට නැත්නම් ඇලුණා. අපි එතන ඇලුණා. 121ක් දැක්කනේ. ඇලුණා. ඇලිලා මොකද කලේ? අර තව 101ක ඉතිරි කොටස අරකට දාගත්තා. අප්ඩේට් කරා. ඊළඟ දවසේ එළියට ගියා. යනකොට දැක්කා 122ක එකක්. දැන් මොකද කරන්නේ? ඒ 101ක් තරම් අරකට දාගත්තා. තව දවසක් ඉලෙන්න ඕන තව එකක් දැක්කා. 125ක එකක්. තව ඉතුරු දෙකකුත් අරගෙන නඩකට දාගත්තා. දැන් මේ මනුස්සයා ජීවත් වෙන සතිය දැන් ඔය කියන දවස්වල සතියකට කලින් හිටියේ 120. දැන් ඉන්නේ 125. එහෙනම් මේක දිගටම කරලා තියෙන සිංහතින් තණ්හා කරපේක නේද? අලුත් එකකට තණ්හා කරන්න බැරි නම් මේකද තියෙන එකට අඩි තණ්හා කරගෙන ඉන්නවා. ඒකයි මේ දුකට හේතුව මොකද්ද? තණ්හා. තණ්හාව දුරු කරන්න බෑ මොකක් තියෙනකන්. අවිද්‍යාව තියෙනකන්. අර මොට්ට අවිද්‍යාව හිතාගෙන ඉන්නේ මේ දුක පරද්දලා මේක මොන බවට පත් කරන්න පුළුවන් කියලාද? සැපයක් බවට තෙල්ලන්න පුළුවන්. දැන් හොඳට බලන්න දෙන්න. කවුරුත් දිහා බලන්න. ඔබ දිහා බලන්න. ඔබ දිහා බලලා දැන් ඇත්ත මෙනෙහි කළ බලන්න. මේ ධම හම් වෙනකන් තාමත් එහෙම වෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයේදී තමයි යෝග වෙනස්කම හැදෙන්නේ. මාර්ග අනුගාමිකත්වයේදී යන්තම් දැනෙනවා. එහෙට මෙහෙට හරි බරි ගැහිනව හැරෙන්න. මේ ධම හම් වෙන්න කලින් ඔබ ගිය පාර සලකලා බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ගිය පාරේ පව් කරපගන්නේ නෙමෙයි මම මේ කියන්නේ. දහම හම්බෙන්න කලින් ඔබ ගිය පාර චෙක් කරා. ඔබ මොනවා කරන්නද උත්සාහ කළේ? පැවැත් මාසාරයි කියලා මිදිච්ච කවුරු හරි ඉන්නවද මේ දහමට එන්න කලින්? නෑ. කවුරුත් නෑනේ. පැවැත්ම සාරයි. ඒ දුක දැනුණා නේද? ඒ දුක දැනෙච්ච හැම වෙලාවකම ඔබ මොකද කළේ? ඒ දුක මොකක් බවට පෙරලන්න උත්සාහ කළාද? සැපක් බවට. මතකද ඔබට සල්ලි නැතුව හිටපු කාලේ? ඔබ සල්ලි නැතිවීම දුකක් විදිහට හිතාගත්තාම මොකද ඔබ කළේ? රස්සාවක් කළා, බිස්නස් එකක්, ව්‍යාපාරයක් මොකක් හරි කළා. දැන් ව්‍යාපාරික කෙලවර කොහෙද තියෙන්නේ? සල්ලි කීයක් හම්බුනාමද එයා සැටිස්ෆයි? එයා තෘප්තිමත් වෙන්නේ. සල්ලි කීයක් හම්බුනාම? රුපියල් 100ක් අතේ තිබෙන්නේ කෙනාට රුපියල් 100 තමයි සාර. අවිද්‍යාව ලයිට් එකපත් වෙනවා. 100 සාරයි 100 සාරයි 100 සාරයි 100 සාරයි. ඊළඟට 200ක් හම් වෙනවා. දැන් අර අප්ඩේට් කරලා 200 සාරයි 200 සාරයි 200 සාරයි. තුන්වෙනි දවසයි 100ක් හම් වෙනවා. ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඔබ හොඳට බලන්න මේකද? කවුරුර කෙනෙක්? අපි දැන් මාසෙකට සැරයක් ඔබට සල්ලි කීයක් හරි දෙනවා. එයා 100 දින්න හැමදාම හැම මාසෙකම එක දවසක එයා 200ක් දුන්නා. ඈ ඔබ උඩ බින් බලන්න. ඈ හරි මේක හරි වැඩක් නේ. මම මොනවා කළාටද? හ්ම්. 200ක් දුන්නේ. එහෙම අහනවද? එහෙම අහන්නේ නැහැ. අප්ඩේට් කරගත්ත. අහන්නේ. 100ක් දෙන්නේ ඉඳලා එකපාරට 50 කළා නම් එහෙම. මේ ඔබගේ ව්‍යාපාරේ ඔබගේ බිස්නස් එකේ මොකරි ඔබ බෝනස් දෙනවා. අපි දුමු සේවක 50ක් ඉන්නවා. ඒකෙන් 30කට බෝනස් දෙනවා. ඊටු 20ට බෝනස් නැහැ. කවදාකවත් බෝනස් සම්වෙච්චය ඇවිල්ලා හයිද? මේ බොස් මොකටද අපිට බෝනස් දෙන්නේ? ආයිද? ආයිද? නැහැ. හැබැයි අනිත් අය ඇවිල්ලා අහනවා නේද? අරයටත් දුන්නා, මෙයාටත් දුන්නා, මෙයාටත් දුන්නා. ඇයි අපිට නැත්තේ? වෙනදනි මේක අප්ඩේට් වෙනවා නะ. කම්ප්ලයින්ට්ස් නැහැ. ඒකට ප්‍රශ්නයක් වුණොත් තමයි කම්ප්ලයින් එක එන්නේ. හොඳට බලන්න මේ දෙන අවිද්‍යාව කොච්චරට පෝෂණය කරනවද කියලා දවසකට ජීවත් වෙන ගම. අන්න ඒක නිසා තමයි ඔබ මේ සූත්‍රය ඔන්නම් කියවල බලන්න. මේ සූත්‍රයේ නම සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා. ඒක විතර නෙවෙයි තව දේශන සූත්‍රවල තියෙනවා. දේශනා කරනවා. යෝනිසව මනසිකාර කරන්න ඕනේ කරුණ යෝනිසව මනසිකාර කරන්නේ නැතුව. නොකළ යුතු දේවල් මනසිකාර කළොත් එහෙම. අනිවාර්යයෙන්ම ආශ්‍රවය තව තවම කෙනවනේ. වැඩි වෙනවා කියලා. ධම්මපද ගාතක් තියෙනවා. මනසිකාර කළ යුතු දෙයක් තියෙනවා. අන්න ඒකයි මනසිකාර කරන්න ඕනේ. නොකළ යුතු එක කරන්න එපා කරපු ගමන් මොකද වෙන්නේ? ආශ්‍රව වැඩි වෙනවා කියලා. දැන් ඒක ප්‍රත්‍යක්ෂ සහිත ඔබට නැද්ද? නොකළ යුතු දේ මනසිකාර කරපු ගමන් පින්විතනේ. අර අවිද්‍යා කියන සෙක්ෂන් එකට අදාළව තියෙනවනේ කොටස. අන්න ඒක තව ස්ට්‍රොง වෙනවා. තව හරියට ශක්තිමත් වෙනවා පින්විතනේ. ඒක ශක්තිමත් වෙන්න වෙන්න අන්තිමට ඔබට මනුස්ස ලෝකෙන් හොයන්න වෙන්නේ නැහැ ගෑණියෙක්. යන්න වෙනව කොහෙද? දිව්‍ය ලෝකේ. යන්නේ කොහෙන්ද? ඇයි? ගෙදර ගමේ හිටපු කමලා එතෙන් අප්ඩේට් වුණා. සුසීලා අප්ඩේට් වුණා. සුනීලා අප්ඩේට් වුණා. නයනා අප්ඩේට් වුණා. ඔහොමම ඇවිදලා දැන් ලංකාවේ ඉන්න නිලියා අප්ඩේට් වුණා. ඉන්දියාවේ ඉන්න නිලියා අප්ඩේට් වුණා. ලෝකෙම ඉන්න නිලියා ලෝක රූරජින. හරි. දැන් මොකද ඒක? පුතේ මං ඔබට හොඳ කෙල්ලෙක් හොයන් ආවා පුතේ. හලෝ මේ මොකක්ද මේ? ඇයි? ඇයි ලෙවල් එක කොහෙද තියෙන්නේ? ලෙවල් එක කොහෙද තියෙන්නේ? හොඳ. උදේ මං තව කෙල්ලෙක් හොයනවා මේකවත් බලහන්. අපෝ මොකක්ද මේ? උදේ තව එකෙක් හොයනවා මේකත් බලහන්. මොකක්ද මේ ඔය? දැන් අම්මට ගලා දෙන පොරව පාරක් දෙන ඔළුවට. ඇයි? මෙහෙ කෙල්ලෝ නැහැ. ඔබ එහෙන් හොයාගනින් කියලා. හයි උඩටම අප්ඩේට් කරගෙන තියෙන දැන් ආයේ මෙහෙම හොයන්නේ නැහැ. දැන් මෙහෙම හොයන්නේ නැහැ කියලා සතුටින් ඉන්නේ එක. අප්‍රමාණ සෙලිල්ලකින් ඉන්නේ දකින දකින ගැත්තෙන් ගැටෙනවා. මේක වෙනදෙනේ ආශ්‍රව වැඩි වෙන්න වැඩි වෙන්න සත්‍යය ගැටෙන පැත්තට නැඹුරු වෙනවා. ආශ්‍රව ලෙහෙන 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 මොකද වෙන්නේ? ගැටිල්ල සනീപ වෙනවා. ඒ කියන්නේ අනාගාමී තලයටපත් වෙනකොට ගැටීමට තියෙන කැමැත්ත දුරු වෙනවා. ගැටිල්ල දුරු වුණා කියන්න බෑ. ගැටීමට තියෙන කැමැත්ත දුරු වෙනවා. පටිඝය ගැටිල්ලට බැඳිලා තිබුණානේ. පටිඝ වෙලා තිබුණානේ. ආන්නේ කැමැත්තමක් වෙනවද? ඒක දුරු වෙලා යනවා. අනාගාමී වුණාම. ඒ කියන්නේ ආශ්‍රව වෙන්න ඉන්නවා කියලාද? අඩු වෙලා. කනගාටුවට කාරණාවක් කියන්නද? මාගේ අධ්‍යයන වලින්, මානසිකාර වලින් මට තේරිච්ච දේ මේක කිව්වා කියලා ඔබ පසුබට වෙන්න එපා පොඩ්ඩක්. එංගදිනි සැබෑ නිවන පටන් ගන්න අනාගාමි ඵලයෙන් පස්සේ. එතකන් තියෙන්නේ ඌරු ගතිය අයින් කරගන්න. තාම මඩගොරුවේ ළඟින මඩ ඌරංගේ අසූචි ඌරංගේ තියෙන ස්වභාවය ඔන්නෝක අයින් කරගන්න එක තමයි තියෙන්නේ. ඒක ඉතින් සෝතාපන්න වෙන්න ඕනේ නැත්තම් 100% මයින් වෙන්නේ. යටපත් වෙනවා විතරයි. කනගාටුවට කාරණා. සැබෑ නිවන හොයන්න පටන් ගන්න තියෙන තේද මෙතනින් පස්සේ. පින්කලත් යහපතක් වෙනවා, අමතක කරන්න එපා. සැබෑ නිවන පටන් ගන්න තියෙන එතනින් පස්සේ. සතරපයින් නිදහස් වෙන්න පුළුවන් සෝතාපන්න ඵලයෙන්. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම එහෙම තියෙනවා. මම ඔබට කියන්නේ මේ නිවන කියලා අර අසූචි නාගත්ත මල කුණු පෙරේතයත් එක්ක මොන කතාවද මේ නිවන කියන්නේ? නිවන කියන්නේ මහා පුදුම පාරිශුද්ධ දෙයක්. ඒ පාරිශුද්ධ දෙයත් එක්ක දෙ කතා කරන්න බුණාද අසූචි පෙරාගත්ත ඌරත් එක්ක? එකෙක් ඉන්නවා මඩ වලේ ඔළුව ගහගෙන ඉන්නේ. ඒක ඉන්නවද කියලා අපේ ඉන්නේ නැහැ. යන්තම් එක ඔළුව උස ගන්නවා. ඒකත් එක්ක මොන නිවන කතා කරන්නද? කියන්න තියෙන මොකද්ද? ගොඩට මරෙන්. ගොඩට මරෙන්. එතකොට අර ඌරු මඩ වලේ ඔළුව ගහගෙන ඉන්න එක කවුද? ඇඟත් ගිලිලා ඔළුවත් එක්කම ගිලිලා. පේන්නේවත් නැහැ ඒකට. ඒ කවුද? පෘථග්ජනයා. මේ වලෙන් ගොඩට ගත්තේ ආපු එක්කෙනෙක් හරි නැත්නම් අඳුම තරමේ වලේ ඉඳගෙන ඔළුව හරි උසගත්ත කෙනෙක් ඈක ගහ කියන්න ඕනේ. මේ ඌරු වලක ඉන්නේ උස්සපන් ඔළුව, උස්සපන් ඔළුව, යට අතට යන්න එපා, උඩ අතට යන්න වරෙන් කියලා. ඕක hali වෙලා ඔන්නේ යන්තම් ඔළුව උස ගන්නවා. දැන් ඔන්න සෝතාපන්න වුණා. දැන් කොහෙද ඉන්නේ? ඌරු මඩවලේ ඉන්නේ. තාම නෝනට කිව්වද දැන් ඔයා යන්න දැන් මට ඇති කියලා? කිව්වද? සෝතාපන්න වුණා කියලා එහෙම කියන්නේ නැහැ. ඇයි උග සිටුවර එහෙම කියන්නේ ගිහිල්ලා? උග සිටුවර තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා අනාගාමී ඵලයට පත් වෙනවා. පත් වෙලා ඉන්න ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා නෝනලා හතර දෙනෙක් ඉන්නවා. නෝනලා හතර දෙනාට කියනවා මම දහමෙම ඉන්න කල්පනා කළා. මෙතනින් එහාට මට ඔයත්තුන්ගේ ආශ්‍රයයක් කරගෙන යන්න අමාරුයි. ඉතින් කැමති අය මේ ගෙදර මිඳගෙන මේ ව්‍යාපාර කරගෙන යන්න කැමති කෙනෙක් කියන්න ඕන කෙනෙක්ව මම ස්වර්ණ පාවලා දෙන්නම් කියලා. එතකොට හිටමු ලස්සනම නෝනා, තරුණම ලස්සනම නෝනා, අග නෝනා. අග නෝනා කියනවා මට එහෙනම් අහවල් කෙනාව බඳලා දෙන්න කියලා. මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මොකද කරන්නේ? වමතින් නෝනා වල්ලලා, දකුණු අතින් පැන්කෙන් දියවක් කළා. නෝනාව පාවලා දෙනවා. පාවල කිව්වේ සර්ණ පාවලා දෙනවා. කාටද? ඒ නෝනා කැමති මහත්තයාට. කිසිම මාත්‍රියවත් ගැටලුවක් නැතුව. අන්නේ උත්මයත් එක තමයි දැන් නිවන කතා කරන්නේ. ඇයි? අර මඩ වලින්, අර අසූචි වලින් ගොඩට ආවා. දැන් කියලා දෙන්න ඕනේ නාල පිරිසිදු වෙන විදිහ. සිංහසනේ නිවන කියන්නේ නානෝ වගේ වැඩ, නාල පිරිසිදුන වගේ වැඩ. දැන් මට කියන්න අර අසූචි මල මඩ වලේ läගගෙන අසූචි ඌරහට දැන් මොක නාල පිරිසිදු වෙන විදිය කියන්නේ? ඔබ කියන්න. මම අහගෙන ඉන්නේ. ඔබ කියන්න. අසූචි මඩ වලේ වැහැගෙන ඔළුව උස්සන් ඉන්නේ. හරි. ඒකත් මහ පුදුම වාසනාවක්. ප්‍රොපෝටින් එක නුලත ඔලුසන් හම් වෙන්නේ. දැන් මට කියන්න. දැන් එයාව නාවල පිරිසිදු කරන විදිය. අපි සබම් මිස්ස වතුර පාර ගල්ලමුද? තේරෙන්නේ වැඩක් නැහැ නේ. ඇයි මොකේද ඉන්නේ? අසූචි වලේ නේ ඉන්නේ. වලේ ඉන්න කව කොහොමද පිරිසිදු කරන්නේ? ඒකයි පිඟුදනේ. ඉස්සෙල්ලා වලෙන් ගොඩට ආදින්න. ඒකයි මම ඔබට කිව්වේ. ඩිස්කරේජ් වෙන්න එපා. මේක තමයි යන්න තියෙන පාර. හැබැයි මහා ශ්‍රේෂ්ඨ ගමන අපෙන් එන. ඒ ගමන යන්න හැම කෙනා. තමයි නිකම්ම ඉඳලා බලන්නකෝ පිංගතනේ. බෝධියත් චෛත්‍යයක් වන්දනා කරනවා වගේද කියලා පිංගතනේ ඔබට මේ 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 ධහම තුලින් මේ මේ පැහැදීම එනකොට ධහම ටික ටික ලිහිල් වෙවි තමන්ට මේක තේරි තේරිනකොට නැගෙන ප්‍රීතිය කොච්චරද කියලා මං කියන අරව කරන්න එපා කියලා නෙමෙයි මම මේ ඔබට කියන්නේ සිංහදෙනි හීන දහම් මධ්‍යම දහම් ප්‍රණීත දහම් වල ප්‍රණීත දහම කියන එක Tamanට වැටෙන්න වැටෙන්න මධ්‍යම දහමෙන් නැගෙන ප්‍රීතියට වඩා අනන්ත අප්‍රමාණ ප්‍රීතියක් නැගෙනවා Tamanga සුද්ධ වෙනවා සුද්ධ කරගන්න තමයි. ඒකයි කොල්ලනේ කියන්නේ. ඔය නරාවලේ බැහැගෙන ඉන්න නතු ඉස්සල ඔළුවට උස්සගෙන ඉල්ල. ඔළුව උඩට උස්සගෙන. ඊට පස්සේ කියන විදිහට මේ දාන වැල අල්ලගෙන. ගොඩට වරේ. ඊට පස්සේ බලන්න නාල පිරිසිදු වෙන. ඔය ඌරු වලේ ඉන්න බලවුට. බන කියන මටයි ගහන්න ඕනේ. මේ ලොකු අයට නෙමෙයි කිව්වේ. තරුණයට. යටි සර වැඩි. මම මේ වැඩි කියන්න නෙමෙයි කිව්වේ. කාටද කිව්වේ? තරුණේන්ට වගකීමක් යුතුයකම තාම ජීවිතේට ආපු නැතුව නිකන් කාලේ උල උලා නාස්ති කරන තරුණේන්ට මේ කියන්නේ. බලවට මේ රැකවරණේ ලබන්න පුළුවන්. මං කියන්නේ පොල් ගන්නවනේ මේ අපි. අපිට පේනවනේ. මේ ගමන ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා තේ. මේ ගමන ශීඝ්‍රයෙන් ඉදිරියට ගිය උත්මයෙන් ගියාපෙන් වෙන ශීඝ්‍රයෙන් කොච්චර ශීඝ්‍රයෙන් ගියා කිව්වොත් එහෙම යන්තම් තනකොළ පෑගෙච්ච හරිය විතරයි තියෙන්නේ. ඊළඟ පාතකදී ගියානේ. සමහර තැන්ක පේන්නේ නැහැ ගිය හැටි. දැන් ඒක කරන්න ඒක ඔබට වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම උපරිම උත්සාහ කරන හැම නොවිය තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ ගල් රෝලක් දාගෙන පිටිපස්සේ ඊටත් වඩා ලොකු ගල් රෝල් කිහිපයක් එනවා. නොකෝම තලාගෙන ඊළඟ පිටිපස්සෙන් කාපට් එක දාගෙන තව පිටිසක් එනවා. ඊට පස්සේ ඔබට හයිවේ එක යනවා වගේ යන්න පුළුවන් තරම් මේ පාර ක්ලියර් කරන්න හදන්න. දැන් ඉන්නේ ඉස්සරහින් මම එක තමයි අමාරු. මොකද හේතුව පොඩ්ඩක් හරි අංශකයක් වැරදුනොත් එහෙම යන්න වෙන්නේ වෙන කොහේ හරිනේ. ඒක නිසා. කෙනෙක් නිවන දැක්ක වෙන්න පුළුවන් බෙන්දේ. නමුත් කෙටිම පාර ගියේ නැත්නම් එහෙම. අවසානයේදී නිවන තියයි තමයි. නමුත් මෙහෙට ගිහිල්ලා ආයි මෙහෙ ඇවිල්ලා වටේ කර කියලා මෙහෙම ගිහිල්ලා එහෙමත් නිවනට යන්න පුළුවන්. එකයි. ඉතින් පරිස්සමෙන් යන්න පුළුවන් හොඳම පාඩ. බොහෝ පිරිසකට යා ගන්න බෑ මේ මගදී පිස්සු හැදෙනවා. පිස්සු වැඩ කරනහම පිස්සු හැදෙනවා. ඒ නිසා බොහොම පරිස්සම් සහිත ගමනක් යන්න තියෙනවා. හැමෝම උත්සාහ මීරය කරන්න යන්න. සෝතාපන්න වෙන්න, නරාවලෙන් ගොඩට එන්න, ඊට පස්සේ නාල පිරිසිදු. ඒකයි කරන්නේ. දැන් එහෙනම් මට කියන්න දෙන්න. මම ඔය ආහාර ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මනෝ සංජේතන ආහාරය ඔබට උදව්වද කරන්නේ. විඥාන ආහාරය ඔබට උදව්වද කරන්නේ. සම්පස්ස ආහාරය ඔබට උදව්වද කරන්නේ. නෑ. මෙතන සම්පස්ස ආහාරයෙන් තමයි අර තුන් දෙනාගේ එක්කෙනෙක් හදන්නේ. වේදනා තුනෙන් එකක් හදන්නේ. සම්පස්ස ආහාරේ පස්ස ආහාරේ නෙමෙයි. දැක්කනේ වෛරස් එක ගෑවුණා. දැන් හැමෝටම දෙද සං වෛරස් එක ගෑවුණා. අවිද්‍යාවෙන් පටන් ගත්ත නිසා බලන්න ඔක්කොම එන්නේ කොහොමද? සම්පස්සජා වේදනා. ඔය සම්පස්සජා වේදනා තුනක් තියෙනවා. එහෙමයි වෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. සැප වේදනා වුණොත් ඇලෙනවා. දුක් වේදනා වුණොත් ඇලෙනවා. නේ? උපේක්ෂා වේදනා වුණොත් ඇලෙනවා. කොහෙටද? අර උඩ ඵලෙින්ද පටන් ගත්තේ? අන්න ඒකට. කොහොම කළත් උදා වෙච්ච එක ජරා මරණයට යනවා වගේ. නම් ඔය හැම අවස්ථාවකම ඇලෙන්නේ කොහටද කියලා අර කියන දෙන්න. ඒ කියන්නේ ඔබ ජීවිතේ ගත කරනවා නම් දැන් හිතන්න දැන් ඔබට හිතෙනවා ඔබගේ දරුවන් ඒ ලෙවල් කළම කොල්ලව පැවිදි කරන්න ඕනේ. කනවා වූ ඕලෙව කරලා ඒලෙව කළාට පස්සේ වැඩි කරන්න ඕනේ කියලා කියනවා. දැන් අවුරුදු දෙකක් ඒක ඉන්නේ කාගේ ඇසුරේද? අසත්පුරුෂ ඇසුරේ. එතන මානසිකාර කරන්නේ මානසිකාර කලියුත දෙයද නොකලියුත දෙයද? නොකලියුත දෙය. මානසිකාර නොකලියුත දෙය මානසිකාර කරද්දී මොකද වෙන්නේ? ආශ්‍රමය වැඩිනවා. එතකොට නියමොත්ෙන් කඩන්න තිබ්බ එක එනවා මහ ගහගොත් අරගෙන. දැන් ඉතින් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? චේන්සෝ එකක් අරන් කපන. දැන් ඒකත් තහනම් කරලා ගිහලා ආරංචි කරන්න ඕන කරන්න යනවා කියලා. මේක කපන්න වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න. මේකෙන්ද ඔබ අසත්පුරුෂ සේවනයේ ඉන්න. ඔබට නිවන අමාරු වෙනවා. උදාසීන වෙනව නෙමෙයි. ඒ කියන්නේ හොඳත් නැති නරකත් නැති වෙනව නෙමෙයි. ඔබ අසත්පුරුෂ සේවනයේ ඉන්න මොකද වෙන්නේ? නරකක් වෙන්නේ ඔබට. ඔබට නිවන තව ප්‍රමාද වෙනවා. දැන් ඔබට තේරෙනවද මේ විදිහේ තරුණ දරුවෙක් කියලා කිව්වම ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ. ඉතින් දැන් ඊට අහඟෝ කියලා මං කියන්නේ. ඒක ගිහිල්ලා සතියකින් එන්න නම් යන්නේ. ඒ සතිය ගිහිල්ලා එනකොට දැන් තිබ්බනම් 70%ක් ආශ්‍රව. ඌ එන්නේ 80%ක් කරගෙන. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි තියෙන. ඔබ ආවේ ආශ්‍රව ගලවන්න නම් ඔය වැඩි වෙච්ච ඔක්කොම මම කරන්න ඕනේ ගලවන්න. ඒක නිසා මේ අනගාරික දරුවෝ සමහර ඉන්න වෙන්න පුළුවන් විභාග කටේ තියාගෙන. මට විභාගේ ඕනේ නැහැ මං එනවා. හරිද? ඔබ ගත తీරනේ වැරදි නැහැ කවදාක. විභාගේ ගත්තත් ඔබ විභාගේ අරගෙන නම් මෙහෙ එන්න හැදේ. මේ කාලේ අපරාධේ. මේ කාලය තුළද මොකොත් ප්‍රශ්නයක් නැතුව හිටියද? නැහැ. ප්‍රශ්නයක් වැඩි වුණා. මොකද ඔබ කල් ගන්න වෙන්නේ පිංගතනේ. ඔබ ජීවත් වෙන්නේ කාත් එක්කද? අසත්පුරුෂයත් එක්ක. එතකොට ඔබට මානසිකාර වෙන්නේ මොනවද? මානසිකාර නොකරන්න ඕනේවා. ඒ කියන්නේ නිත්‍ය සුඛත් මානසිකාර වෙන්නේ හැමතිස්සෙම. හ්ම්? කවුරුත් ඇවිල්ලා කියනවද පිංගතනේ? හ්ම්? අනේ අනිච්චේ කියලා කියනවද කවුරුත් ඇවිල්ලා දැන්? ඒ කාලේ නම් අඳුම තරමේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාම හරි ආච්චි කෙනෙක් කියලා කියන අනේ අනිච්චේ දුක්ඛේ. හ්ම්? අහලා දිනවනේ ඒ කාලේ. දැන් එහෙම කියන්නේ නැහැ. ඒ කාලේ ගැමියොත් අනිච්චේ දුක්ඛේ කිව්වා. දැන් අනිච්ච දුක්ඛේ කිව්වොත් තමයි බෙල්ල කපන්න හදන්නේ. කරන්නේ නැහැ සින්තර සම්මතේ. හ්ම්? ඒ කාලේ ගමේ ඉන්න මිනිස්සු ඔය වචනේ භාවිතා කළේ නැද්ද? ඈ ඔබගේ ආච්චි අම්මගේ අම්මා එහෙම නිකා. නැත්නම් ඔබ මේ වැඩිහිටියාගේ ආච්චි අම්මා හෝ අම්මලා භාවිතා කළා ඇති. අනේ අනිච්චේ දුක්ඛේ. මෙහෙමත් ඒවා වෙනවනේ මේ රටේ. එහෙම කියලා තියෙනවනේ. මොකද ඒ කාලේ අනිච්චේ දුක්ඛේ හොඳයි. දැන් අනිච්චේ දුක්ඛේ කිව්වොත් දැන් ප්‍රශ්නය. නැහොත් අපි පාලි වචනේ පාවිච්චි කරන අපි සිංහල වචන පාවිච්චි කරන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් නැහැ. පාලි වචනේ හින්දා හොඳයි. හරි. කොහොම හරි. එතකොට මේකදනි. එළියට ගිහිල්ලා ඔබ ඇසුරු කරනකොට ඇසුරු කරන්නේ හැම කෙනාම කියන්නේ අනිච්චේ දුක්ඛේ කතා නෙමෙයි. හැම කෙනාම ඔබට කියන්නේ මොකද්ද? අරක ෂෝක්. මේක නියමයි. මේක එක එක වචන. මාරයි. ওই වචන ටික තමයි ඔබට හැමදෙස්සෙම ඇහෙන්න හම්බෙන්නේ. ඒක නිසා මේ දේ වෙන්නේ මොකද්ද? ওই වචනත් එක ජීවත් වෙන ඔබගේ. අර අවිද්‍යා සහගත ස්වභාවය එන්න එන්නමක් වෙනවා. වැඩි වෙනවා. ඒක එන්න එන්න වැඩි වෙනවා. ඊට පස්සේ ගලවන්න බැරි තරමට එනවා. ඊට පස්සේ මේ අද්දවේ ගලවන්න බෑ. සමහරු ඉතින් ඉන්නේ මෛත්‍රී බුදුහාඳුරන්ගෙන්ම තමයි මට මේක කරන්න පුළුවන් කියලා. හරියට හරි. වෙනනම් කාදවත් කරන්න බෑ තමයි. ඒ තරමට මක් වෙනද? කුරුවල් වෙලා බැඳිලා ඉවරයි. බුදු කෙනෙකුටම තමයි ගලවන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ தත්යෙන් පුළුවන් තරම් අයින් වෙන උත්සාහ කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ කියන්නේ අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙලයි. අසත්පුරුෂ ඇසුර කියන එක මහ පුදුම භයානකයි. ආශ්‍රවයෝ දවසින් දවස එන්න එන්න වැඩෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් පිටින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් දකින්න මේ ලෝකේ. දැන් ඔබට මූලධර්මයේ පැහැදිලි ඉන්නේ පිටින් ඔබ හොඳටම දන්නවනේ උදා වෙන වැය වෙන දෙයට තණ්හා කළොත් පෙලෙන්න වෙනවා දුකටපත් වෙන්න වෙනවා ඉතින් එහෙනම් ඒක ඒ කාන්තෙම පෙලෙන සුළු දුක් දෙන සුළු දෙයක් මිසක් මේක ආස්වාද සැපසාර එකක් නෙමෙයි දැන් මම ඔබට පෙන්වන්නම් මේ විදිහට ඔබට මනෝ සංචේතන නැගෙන හැටි ඒ කියන්නේ නැගෙන්න ඔබට දැනෙන ස්වභාවයක් ගැන මම කියන්නම් නේ මේක ඇතුලේ හරි ලස්සන මේකක් තියෙනවා ඒ ඒ ඒක මම පුදුම කලාත්මක ස්වභාවයක් හරි ලස්සනයි මනෝ සංචේතන මොකද කියන්නේ? ඔබ බලන්න ස්වභාවයට ගේන්න උත්සාහ කරන්නේ නැද්ද මනෝ සංචේතන? මොන මනෝ සංචේතන? එයා හදන්න හදනවා හිත. පට ගාල හිත හදන්න හදනවා මේක. අවිද්‍යාව මේ පත්තු වෙනකොට එයා මොකද කරන්නේ? මේකට අනුකූලව ප්ලෑන් එක ගහනවා. ඔබ හොඳට කල්පනා කරලා හිත හදන්නමනේ හදන්නේ මේ මනුස්සයා. මේ මම ඔයාලට පෙන්වන්නද මේක කියලා කවුරුහරි කියපු ගමන් මොකද වෙන්නේ? පටගාල හිත හදලා ඉවරයි මොකටද? ඇරලා අරක බලන්න. මනෝ සංචේතනවල හැටි. ඉතින් හදන්නෙම කෙලින්ම මොකද්ද? අර අර යාගේ හිතේ මේ වෙලාවේ තියෙන එකට අනුකූල ඒ දේ බහින්න එක තමයි හදන්නේ. එහෙනම් වෙන එකක් බහින්නේ නැහැ ඒකේ. ඒකම බහිනවා. නියම ගැළපිල්ල ඒක. ඒක නියම සේප්පුව. සාමාන්‍ය සේප්පුවක අපි තමු කම්බිනේෂන් තියනවා කියලා. ලක්ෂයක් මේක කොච්චරද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකට එකයි හරියටම හරියන්නේ. මොකද හේතුව පෙන්නේ? ඒ හිත ඒ අවිද්‍යා ස්වභාවයට අනුකූලව ඒ ආපු අරමුණට අනුකූලවමයි මක් කරන්නේ. මේක හදන්න. එතන හොඳට බලන්න මේ අවිද්‍යාව කියන්නේ අනාදිමත් සංසාරේ ඉඳලා ආපු එකක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ මේ මොහොතේ හැදෙන එකක්. අනාදිමත් සංසාරේ ඉඳලා ආව නම් ඒ හැම එකටම ඔයකනේ ඉන්න ඕනේ. හැම හිතටම එකමද බහින්නේ. ඒ කියන්නේ රෝස මලක් දකිනකොට එහෙම පිච්ච මල බහිනවද? එහෙම වෙන්නේ නැහැ. එක ඒ මොහොතේ අරමුණ ගන්න වෙලාවේ තමයි අවිද්‍යාව තෙන්නේ. අවිද්‍යාවෙන් තමයි ආරම්භ තියෙන්නේ හොඳ මේක. ඔබ ගහන්න මේ කොහෙද තියෙන්නේ? අවිද්‍යාවේ. මම පාර ගැල්ලම කෙනෙකුට එයලා ලස්සනද කැතද කියලා හොයාගන්නේ කොහොමද? කායින් දහන්න ඕනේ. අවිද්‍යාවෙන් අහන්න. ගත්ත අවිද්‍යාවට කෝල් එකක්. මොන වගේ එකද ලස්සන? මෙහෙම 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 දින එක ලස්සනයි. මෙයා ලස්සනයි. මෙහෙම 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 දින එක ලස්සනයි. ආ මෙයාට ඊට වැඩිපුරක් තියෙනවා. ඊළඟ මොකද කරන්නේ? අවිද්‍යාව කියන. එහෙනම් ඕකේ වහන්කො මට. කැතයි නං අල්ලලා දහම් තියෙන එක හොඳයි. මේට වඩා හොඳයි නං. ඉතින් මටත් ඒ වහන්කො. ඉතින් තණ්හා මොකද කරන්නේ? ටක් ගාලා අල්ලනවා. කාට දෙන්නද? අවිද්‍යාවට දෙන්න. මේක ස්වභාවයක් වෙනතන මේ තියෙන්නේ. ඒකේ කොහොම පළවෙනිදම අවබෝධ කරගන්න ඕනේ දේ තමයි මේ තියෙන්නේ. ආග සැප කරන්න. ඔබට මොන ආග සැප කරන්න බෑ කියලා. එහෙනම් ජරා මරණ තියෙනවා නම් කොහොමද සැප කරන්නේ? ඒ කියන්නේ වැයවීමක් තියෙනවා නම් මේ තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා තියෙන තැනක වැයවීමක් තියෙනවා නම් ඒක සැපයක් වෙනවද කවදක්වත්? වෙනවද? වෙන්න බෑ. එහෙනම් જાතියක් හැදුනොත් වෙනතන. ජරා මරණයක් අනිවාර්යයෙන්ම තියෙනවනේ. එනං ಜಾති හැදුනා කියන්නේ ගින්න නෙමෙයිද? ಜಾතියක් හැදුනොත් නම් ජරා මරණයට යනවා. එහෙනම් මේ ජරා මරණ වලට හේතුව මොකක්ද? ඈ ඊට කලින් ජරා මරණ කාගේද? ජරා මරණ කාගේද? දැන් මම ඔබට පෙන්වන්නේ මේ විදිහට මෙතන පුද්ගලයෙක් සම්බන්ධ වෙච්ච ස්වභාවයක් පේන නෑනේ. මෙතන යන්නේ සංසිද්ධියක් කියලා ඔබ දැක්කේ නැද්ද? දැන් මේක ටික තව ගැඹුරු හිතේ. තේරෙන්නේ නැහැ තේරුම් ගන්න අනිත් අය පස්සේ තේරුම් ගමු. කමන්නේ. මේ විදිහට මේකට උත්සාහ කළා කියන්නේ පොඩි කුසලයක්ද නැගෙන්නේ? මිනිස්සු pore ගන්න දරදා හඳුනනද? දාන්නේ දෙන්න. දැන් කතා කරලා ඇහුවොත් එහෙම කියයි 2095 එක තමයි බාර ගන්න වෙන්නේ කියලා. මෙතන කියන්නේ නා අපේ මුණු බුරාට කියන්නම් කොහෙද? නේ? තථාගතයන් වහන්සේගේ දන්ත ධාතුවක් නේද? ඒ දන්ත ධාතුව ඔච්චර ශේස් සතරේ පත් උනේ ඇයි? සිද්ධාර්ථ කුමාරගේ දන්ත ධාතුවක්ද ඔය තියෙන්නේ? තථාගතයන් වහන්සේ. ආ මොකද වෙනස? එකක දහම ගෑවුන්නේ නැහැ. අනිකේ දහම ගෑවුණා. ඒකයි සිංහදෙනි ශේස්ත. දැන් තථාගතයන් වහන්සේගේ දන්ත ධාතුව ඔච්චර ශේස් සතරේ පත් කරපු දහම නිපින්දෙනි ඔබ අහන්නේ. මොකද මේකට පොරකන්නේ? ඔබ දහමට වන්දනා කරගන්න. දහම අවබෝධ කරගන්න. ඒක තමයි දහමට ගන්න වන්දනාව. අන්ධ බව වැය කර ගැනීම උදෙසා දහම පාවිච්චි කරනවට තමයි දහම වන්දනා කරගන්නවා කියන්නේ. මේ අවිද්‍යාව අන්ධකාරේ, අවිද්‍යාවෙන් ඇස් දෙහිලා තියෙන එක ප්‍රඥා ආලෝකෙන් දැල්ව ගන්න. ඇස් දෙක අරගන්න. කරන වැඩ පිළිවෙල තමයි දහමට කරන වන්දනාව. එහෙනම් මේ විදිහට ඔබ දහමට වන්දනා කරන්න. ඔබට පොරකන්න යන්න එපා. ඔබ කවදාකවත් හිතන්නේ නැති අනේ මොන කරුමියක්ද අපිට දන්ත ධාතුන් වහන්සේට දානයක් දී ගන්න බෑ. ඒක දානයක් දෙන එක හොඳ නෑ කියන හැම නෙමෙයි වැරදි. ඔබ තේරෙනව නේද මම මේ කියන ඒවා? අර මොන්ටිසෝරි අසත්පුරුෂෙන්ට විතරයි මේවා තේරෙන්නේ නැති. ඔබට තේරෙනවනේ. එහෙනම් කල්. එහෙනම් ඔබ ඒ වේදි කවදාකවත් හිතන්නේ නැන්නේ පානේ මට එහෙම chance එකක් නැහැ. ශ්‍රී මා බෝධිහාඳුරන දානයක් පුදක ගන්න chance එකක් නැහැ. මේ ශ්‍රී මා බෝධිහාඳුරු ශ්‍රී මා බෝධිහාඳුරුනේ ඇයි? සිද්ධාර්ථ බෝධිසත්ව වැඩිහිටම ඉන්නද? නැත්නම් සිද්ධාර්ථ බෝධිසත්ව බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච ඉන්නද? මොකද්ද උන්වහන්සේ දෙදෙනා අතර වෙනස? එක උත්තමෙක් පරිසම්පාද ධර්මයේ දන්නේ. අනිත් උත්තමයා පරිසම්පාද ධර්මයේ දන්නවා. එන ඔබ ගාව තමයි සිගුදේ ශ්‍රේෂ්ඨම දේ තියෙන්නේ. මොකද ඕක වන්දනා කරන්න බෑ ලේසි පහදු පුතේකට. දහම තුලින් අන්ධ බව වැය කරගන්න බෑ ලේසි පහදු පුතේකට. ඒකයි මම ඔබට කියන්නේ. ඔබට ඒව නෑ මේව නෑ කිය කී ඉන්නපා. ඔබට තමයි ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම දේ තියෙන්නේ. පිගුදේ ශ්‍රී මා බෝධිය වන්දනා කරගෙන එන අයට වන්දින දෙවියෝ කවුද? කෙනෙක් ගිහලා ශ්‍රී මා බෝධිය වන්දනා කරගෙන එනවා. ඒ එන කෙනාට වන්දින දෙවියෝ කවුද කියන්නේ බලන්න. සාක දෙවියන් වන්දින. ඈ මහා බ්‍රහ්ම වන්දින. නමුත් දහමට වන්දනා කරන පිරිසක් ඉන්නවා. එයාට කවුද වන්දනා කරන්නේ නැත්තේ? දහමට වන්දනා කරනවා කියන්නේ කවුද? මේ නිවන් මඟ වඩනයි. නිවන් මඟ වඩනයි දෙපින් දෙන සාක දෙවියන්ද්‍රයත් උදේට එළියට බහපු ගම හතර දිසාවටම වන්දනා කරනවා. අනිත් දෙවිවරු ගැන කවර කතා? ඒක නිසා වෙනදනේ ඔබට තමයි මේ ලෝකේ දෙන යහපත්ම දේ ලැබිලා තියෙන්නේ. ඒ පිනට පයින් ගහ ගන්න එපා. මේක තව තව වර්ධනය කරගන්න. මේක තව තව අවබෝධ කරගන්න. දවසින් දවස තව දහමට එකතු වෙන්න. නොතේරෙන තැන් සාකච්ඡා කරා. තව තව අහන්න. ගැළවිලා එන්න පුළුවන් අය මෙහෙට එන්න. අනිත් අය ගැළ වෙනකම් වඩන්න. තනතුරු තාන්නමාන දේවල ඉඩකඩ එකක්වත් තියාගන්න එපා පිංගුද නෑ උදා වෙච්ච හැමදේම අකිනවද දැන් ඔබට තේරෙන්නේ නැද්ද මම පැවිදි වුණේ කියලා ඒ මම පැහැදිලිුනේ කියලා දැන් තේරෙන්නේ නැද්ද ඔබට? ඔබ ඔය කරන වැඩේ මොට්ට වැඩක් කියලා මට ඔබට කලින් තේරුණා. ඒකයි මම පැහැදිලි. මේ පැවැත්ම සාරයි. මේ දුක සැපක් බවට පෙරලන්න පුළුවන් ඒ කියලා. ඔබ වගේ මාත් කරුණු කටයුතු කරගෙන ගියා. මේ කරන්න බැරි බව දැකලා තමයි කරන්න පුළුවන් විදිය හොයාගෙන ආවේ. කරන්න බෑ කියන්නේ. කරන්න පුළුවන් නම් සමහරට ඔබට වඩා ලොකු උවමනාවක් උනන්දුවක් තිබුණා මට ඔක් කරන්න. මම ඒවට අදාළ පොත් කියෙව්වා ඒවට අදාළ මිනිස්සු මුණ ගැහුණා මිනිස්සුත් එක්ක කතා කර කර හිටියා ගිහිල්ලා මේ ඔක්කොම කළා. වැරදි පාරේ ගොඩාක් දුර ගියා මම. පව් කරන පාරේ නෙවෙයි වැරදි පාර කියමු ගත්. නිවන නැතුව පොතක් යන පාරේ. ගොඩාක් දුර ගියා. තේරුමක් නැහැ සිංහතලේ. හම් වෙන්නේ නැහැ. ගොඩක් දුර ගියාට. ඇයි? තියන්නේ පැත්තේ නෙමෙයි නිසා. මම ඔබට කියන්නේ සිංහතලේ. ඔබ ඒ කොච්චර දුවත් හම් වෙන්නේ නැහැ. මට ඒක මේ සක්වලටත් වඩා විශ්වාසයි. කොහොම කළත් හම් වෙන්නේ නැහැ. කොහොම කළත් ඔබට සැපයටපත් වෙන්නේ බෑ. නෙගටිව් දෙන්නේද? හරකාට අං ඇත. පොසිටිව්ද නෙගටිව්ද දෙන්නේ? අර ගිනි කන්ද පුපුරලා ලාවා ගලාගෙන එනවා. ලාවා ගලනවා. පොසිටිව් තින්කින්ද නෙගටිව් තින්කින්ද? නෙගටිව් වගේ නේ. ඇයි? ලාවා ගලනවා. නෙගටිව් නැද්ද? කියන්නේ මොකක්ද හරිනා? ලාවා ගලන්නේ සුවසේ ඉඳලා. එතකොට මේ ගොන් තඩින්ට ඕන වෙලා තියෙන්නේ පොසිටිව් තින්කින් කියලා කියාගන්න මොකද්ද? ඈ? බරුව. මේ ලාවා ගලාගෙන එනවා. ආහා මිනිසුන් බය කරන්නේ පල්ලාවා ගලනවා කියලා. කියන්නේ පොසිටිව් කියන්නේ පොසිටිව් ල කියන්නේ ලාව ගලන්නේ දොයි 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 නමු ගොන් තඩි නෙමෙයි ලාව ගලනවා ලාව ගලනවා ලාව වලට පිච්චු වුණොත් මැරිනවා ද නෙගටිව්ද නෙගටිව් නෙමෙයි මේක ඇත්ත කියන්නේ ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන්න බෑ ඇත්ත මම ඔබට කියන්නේ 100%ක් මට විශ්වාස දෙයක් ඔබට කවදාවත් සැපයටපත් වෙන්න බෑ පත් වෙලක් පෙන්වන්න පුළුවන් නෑ මම මේ සීහනාදේ කරන්නේ අවීතියේ ඉඳලා කොහෙද නේව සංඥා නා සංඥා යන දෙනකන් ඉන්න ඕනෙම සත්‍යයකට මම මේ කියන්නේ මට පුළුවන් නම් මේක ඔප්පු කරලා පෙන්වන්න කියලා ඔබ සැපයටපත් වෙනවා කියලා එක හිතකින් හරි එක හිතකවත් සැපයටපත් වෙන්න ඔබ උත්සාහ කරන ජීවිතේ සැපයටපත් වෙන්න බෑ. ඒකේ කන්න මොන කීයක් කර හොයාගන්න එපා කියලා. නෑ. සැපයටපත් වීම උදෙසා කරුණු කරන්න එපා වෙනදෙන. මේ ලෝකේ සැපේ කියලා එකක් නෑ. දුක්ඛෝ ලෝකේ පතිත්තේ. මේ ලෝකෙම දුක මත පිටත වෙන්නේ. ඒක දුකක් බවට පත් වෙලා තින්නේ ඔබ පැවැත්මට කැමති නිසා. ඔබ පැවැත්මට අරිනවනම්, ඒ කියන්නේ ඔබ අපවත් වෙනවනම්, හදාගත්ත කය විතරයි ඔබට දුක. හොඳට ඔළුවට ගන්න මේවා. ඔබේ ගමනට බාධා කරනවා නෙමෙයි පිංගෙද. ඉතින් මට ඔබේ ගමනට හුරේ තියන්න බෑ. බයිසිකල් රේස් එකක් යනවා. අපි බයිසිකල් රේස් එකට හුරේ තියනවා මේ පැත්තට යන අයට. තාම එකේ පාර වැරදිලා ඌ අනිත් පැත්තට යනවා. උටත් හුරේ තියනවා දැන්. ඉතින් මට හුරේ තියන්න බෑ පිංගෙද. බලන්න සමාජයේ ටයි කෝට් එහෙම දාගෙන ඉන්න ලස්සනට ඉන්නවනේ. මේ හරි සයිස්, ලොකු සයිස්. ඒගොල්ලෝ වංචා කරන්නේ සාමාන්‍ය බිලියන් වලින්. ඒගොල්ලෝ හිරේ ගියත් හිරේ යන ජීවිතාන්තයේ තෙක්. ඒ හැම එකක්ම ලොකුවට කරනා ඉන්නේ. ඔය සූට් එක ඇඳලා පින්වදී 4-5 දිනක් ඉන්නකොට මම ඔබටත් හිතෙන්න පුළුවන් මේ ආයේ ලේසි පහසු මිනිස්සු නෙමෙයි. ආ හොඳම සාර්ථකත්වයට ආපු මිනිස්සු කියලා. මටත් ඔහොමම හිතෙනවා කියලා. ලේසි පහසු මිනිස්සු නෙමෙයි. ආයේ නෑ. අඩියටම යන්නේ නේ මිනිස්සු කියලා. ඒකයි මම ඔබට කියන්නේ ඔබගේ දරුවා මුලාවටපත් කරවන්න එපා පින්වතුනි. මේ ලෝකේ සැප කියලා එකක් හොයන්න බෑ, පුළුවන් නම් හොයලා දෙන්න. ඔබ සැප කියන්නේ පින්වතුනි, ඔබ දෙයකට කැමති වෙලා ඒක කෑවම එන එකට නම්. ඔබ මෙහෙ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි, පිස්සංගොටුවේ ඉන්න ඕන කෙනෙක්. මේ උදා වෙලා හැම හිතක්ම පින්වතුනි වැය වෙනවා. ඔබ ජරා මරණය දැක ගන්න. ජරා මරණය කියලා වැය වීම දැක ගන්නකෝ එතකොට හරි. නැත්තම් වෙන්නේ ජරා මරණ කියපු ගමන් අර සත්‍යයාගේ මරණයෙන් පස්සේ වෙන එකක් ගැන හිතන්න පටන් ගන්න. මොකද ඒව තමයි ත්‍රිපිටකයේ ගොඩක් තුරට සඳහන් කරලා තියෙන්නේ. කතංජ බික්කවේ මරණං යාතේ සන්තේ සංසත්තානං තම්මා තම්මා සත්තනිකාය චුතිචවනතා බේදෝ අන්තර දානං මච්චු මරණං කාලකිරියා කලේබරස්ත නික්කේපෝ ජීවිතාන්ද්‍රිය උපච්ඡේදෝ ආයං උච්චතාවසෝ මරණ. එහෙම තමයි තියෙන්නේ. මේ කලේබරේ දාලි වෙලා ජීවිතේන්ද්‍රිය අයින් වෙනවා. එහෙම එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක කියවනකොට මේ ලෝක සත්‍යය තේරෙන්න පටන් ගන්න මොකද්ද? මේ සත්‍යයේ උප්පත්තියේ සිට මරණය දක්වා සිද්ධ වෙන වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ කියලා. ඒක නිසා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සත්‍යයගේ චුති උප්පත්ති ක්‍රමය කියලා හිතා ගන්නවා. දැන් ජරා කියන කොටසේ දින දින කණ්ඩිච්ඡම් පාදිච්ඡම් වලිච්ඡතාන ආයිනෝ සංහාන ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උචතාවසු නැතනම් අයං උච දිබිකවේ මොකක් කියලාද? ජරා. ජාති විදිහට දීලා තියෙන ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලහම්. ඒ කියන්නේ සත්වයේගේ උපත සිද්ධ වෙන විදිය ගැන තමයි එතන කතා කරලා තියෙන්නේ. ඒ වගේම දුක විදිහට පෙන්නලා තියෙන මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාස ඔය ටික තමයි සෙන්ටරස් තියෙන්නේ. එතන එක හිතක් උදා වෙලා වැය වෙලා යනකොට වෙන ක්‍රමවේදයේ ප්‍රඥා ගෝචරවම කරගන්න ඕනේ දැනගන්න ඕනේ. ඒක තියෙනවා විභංග ප්‍රකරණේ. යාරකෙදී ලෝක සත්‍යයට ගෝචර වෙන පදි සූත්‍ර ටික දේශනා කළා. අභිධර්මයේ දේශනා කළා තියෙන හරි සියුම් ක්‍රමයකට. ඒක තියෙනවා ඒක. ඉතින් අපි අවශ්‍ය ටික එකෙන් අරගෙන ඉන්නේ අපි මේ කටයුත්ත කරගමු. ඔබට හදලා දෙන්න පාර. හරියට තේරුම් ගන්න කියන ගෙච්චරයි තියෙන. තේරුම් ගන්න, දරා ගන්න, හැසිරෙන්න. ඒකයි තියෙන්නේ. හොඳට ශ්‍රවණය කරලා තේරුම් ගන්න. ඊට පස්සේ දහම දරාගෙන ඒකට අනුකූලව හැසිරෙන්න. එකෙන එක මනසිකාර කරන්න. එතන අනිවාර්යයෙන්ම ඔබට ගොඩ යන්න පුළුවන්. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. ගොඩ යන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඉන්නේ සියලු දෙනා. ඒ වෙනුවෙන් කැපවීම කරන්න. කවදාවත් මේක සැපයකට පෙරලන්න බෑ. ඒ වගේම කවදාකවත් වෙනදනේ දුක පරද්දන්න බෑ. දුක පරද්දන්න උත්සාහ කරන්න එපා. ඒක කවදාකවත් කරන්න බෑ. දුක වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. ඒක කවදාකවත් වෙනස් කරන්නත් බෑ. කන නැති එක දුකක් නම් කන ටිකක් හොයාගන්න පුළුවන්. ඒක සැපක් කියලා හිතාගත්තොත් ඒක තමයි මෝඩකම. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන යමෙක් ජරා මරණ දකින්න ආන්න යා ශ්‍රමණේ කියලා. ඒ කියන්නේ මේ වැය වෙන ස්වභාවය දකින්න නම් උදා වෙච්ච එකක් වැය වෙන බව දකින්න නම් හොඳ ආකාරෝ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අවිද්‍යා තෘෂ්ණා සහිතව යමක් උදා වෙලා වැය වෙලා යනකොට අනිවාර්යයෙන්ම ගිනි ගොඩක් විතරයි ඉතුරු කරලා යන්නේ කියලා දන්නවනේ. ඔන්නෝක තමයි සිංහදෙන. සෝතාපන්න ඵලයට අවශ්‍ය කරුණ. අවිද්‍යා තෘෂ්ණා සහිතව යමක් උදා වුණා නම් ওই උදා වුණේ ගින්නක්. ඕක සැරිසරන සුසු එකක් නෙමෙයි. ওই උදා වෙච්ච ගින්න සැරිසරනවා කිව්වම කොතනද ඕක දැන් තියෙන්නේ? අපි කතා කරපු වැඩ පිළිවෙලේ කොතනද තියෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා සහිතව යමක් උදා වුණා නම් ඒක සැරිසරන සුසු එකක් නෙමෙයි කියලා දේශනා කරන්නේ. සැරිසරන්නේ කොතන තියාගෙනද? අර අවිද්‍යාව වගේ තැන තියාගෙන. අවිද්‍යාව තියාගෙන නෙමෙයි අවිද්‍යාව වගේ තැන අපි කතා කළේ. අන්න එතන තියාගෙන. එතන තමයි අප්ඩේට් වෙන්නේ ඔක්කොම ගිහිල්ලා. එහෙනම් මේ විදිහට දුක්ඛ නිරෝධයට කටයුතු කරගන්නවා මිස දුක්ඛ වෙනසට කටයුතු කරලා හරියන්නේ නැහැ. දුක්ඛ පරිවර්තනයේ කටයුතු කළා හරියන්නේ නැහැ. දුක්ඛ නිරෝධ කරන්න ඕනේ. දුක්ඛ නිරෝධ කරන්න වැය වෙන එක නතර කරන්න ඕනේ. වැය වෙන එක නතර කරලා දුක්ඛ නිරෝධ කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. දුක්ඛ නිරෝධ කරන්න නම් පින්වදේ දුක්ඛ කියන කොටස විතරයි නිරෝධ කරන්න තියෙන්නේ. දැන් හොඳට බලන්න පින්වදේ. විඥාන නිරෝධ කරන්න ඕනේද? එහෙනම් චිත්ත ස්වභාවය නිරෝධ කරන්න ඕනේද? නෑ. චිත්ත ස්වභාවයට අවිද්‍යා තෘෂ්ණා වලින් ආපු ස්වභාවයේ විතරයි අයින් කරගන්න තියෙන්නේ. වෙන මොකත් අයින් කරන්න දෙයක් නැහැ. ඕකේ. දැන් බලන්න අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධය. දැන් සංඛාර නිරෝධය කියන්නේ අවිසංඛාර නිරෝධය. නේද? අරිහතුන් වහන්සේ දැන් අවිසංඛාර සංඛාර නැද්ද අරිහතුන් වහන්සේට? තියෙනවා. විසංඛාර මට්ටමේව තියෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධය. දැන් අරිහතුන් වහන්සේට විඥානයක් නැද්ද? ඔව තමයි ඔය අල්ලගන්නේ අසඤ්ඤ පිරිස්. විඥානේ තියෙනකන් තමයි ඔක්කොම දෙන්නේ. විඥානේ අයින් කළා නම් වැඩේ හරි. හේතුව පින්වතුනි පොතේ තියෙන හැම තමයි. පොතේ තියෙන්නේ මොකද්ද? සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. ඊට පස්සේ පොත උපුටලා අරගෙන පෙන්වන්න පුළුවන්. මේ පොතේ තියෙන මේ සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. එහෙනම් අරිහත් උන්වහන්සේට විඥාන නිරෝධයි. විඥාන නිරෝධ කෙනෙක් ඉන්න විදිහක් නැහැ මෙහි. එහෙම කියන්න පුළුවන්. ඉතින් පොතේ තියෙනවා. ඒකයි මම කියන්නේ ත්‍රිපිටකේ බලන්න එපා සෝතාපන්න වෙන්න කලින්. වැරදි පාර කියන්නේ. කියනේම තේරුම් ගන්න බැරුව යනවා. ඊමගින් අහන්න එපා ඒ තේරුම් ගන්න බැරි වෙන ත්‍රිපිටකේ එහෙම තියෙන්නේ කියලා. ඒක ඉතින් අහන්න අර මොතේ ලියාගෙන ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරන් අහන්නේ. ඇයි ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය පස්සේ ආපු ත්‍රිපිටකේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ? ඒක මට දෙන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මේක. එහෙනම් විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධය කොහොමද? දැන් අරියතුන් වහන්සේ නාම රූප නැද්ද? තියෙනවා. චන්ද රාගයෙන් බැඳිච්ච නාම රූප නැහැ. සලායත නිරෝධෝ. ඇහැ නැද්ද? ඇස කන නාසය දිව කය මන නැද්ද? අරියතුන් වහන්සේට. තියෙනවා. ආයතන කරගත්ත ස්වභාවය නැහැ. ආයතන කරගත්තේ මොකටද? අවශ්‍යක නිපදව ගන්න. ආයතන කියන්නේ නිපදව ගන්න තැන. නිපදව ගන්න නම් අවශ්‍ය එකක් තියෙන්නේ මේ ඉස්සෙල්ලා. ආන් එක නිපදව ගන්න තමයි ඔය හැදුවේ. ඊට පස්සේ සලායත නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. දැන් හිතා ගන්නවා අරියතුන් වහන්සේට දැනෙන්නේ නැහැ මොකොත්. ඇයි? වේදනා නිරෝධයි. ත්‍රිවිධ වේදනා නිරෝධුනේ. සැප දුක උපේක්ෂා වශයෙන් කිතිවක් ආය දැනෙන්නේ නැහැ උන්වහන්සේට. උපේක්ෂා තර උපේක්ෂා මට්ටම තමයි උන්වහන්සේගේ ජීවිත ස්වභාවය. ඊට පස්සේ තණ්හා නැහැ. ඒක නෑ, ඇත්තෙම නෑ. ඉතින් උපාදාන ඊට කියන්නේ නෑ දැන්. ඉතින් අරිහත් ජාතිය බිහි වෙනවා. අරිහත් ජාතිය ජරා මරණයට යනවා. අනන්න ගෙනෙන්නේ නෑ. දුක් වෙන්න ගෙනෙන්නේ නෑ. අරියතුන් වහන්සේගේ හිත ජරා මරණයට යන්නේ නැද්ද? යනවා. අරියතුන් වහන්සේගේ හිත හැදෙන ජරා මරණයට යනවා. ඒක තමයි. දුකටපත් වෙන්න කෙනෙක් නැහැ එතන දැන්. මොකද හේතු උමනාවක් තිබුණ නැන්නේ දෙයක් ගොඩනගන්න කාට? ඔය විපාකෙට උදා වෙලා නැහැ වෙලා ගියා. නෝ දෙයක් ගොඩනගන්න උමනාවක් ආවට පස්සේ තමයි පිඟුදුනේ සත්‍යත්වයක් නිර්මාණය වෙන්නේ එතන. මම අnder දෙමළ ඉතින් ඔබත් අහගෙන ඉන්නවා මාත් ඔහෙ කියනවා. මෙහෙන් පස්සේවත් අපි හොඳ දේශනාවක් කරමු. මේ විවේකයක් අරගෙන විවේකයෙන් පස්සේ හරි කමන්නේ හොඳ දේශනාවක් කරමු. දැන් අnder දෙමළ අහලා එපා වෙලා නේද? දැන් එනවා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. මට උත්තරයක් දෙන්න. මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙච්චි. නිත්‍යයි සුඛයි අත්තයි කියලා අරගෙන හංගන් ඉන්නේ කොහෙද? කොහෙද හංගන් ඉන්නේ? අවිද්‍යාවේ. අරමුණ ආපු ගමන් කවුද ඉන්නේ? අවිද්‍යාව මතු වෙනවා. අවිද්‍යාව මතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊට කලින් අවිද්‍යාව මත වෙච්ච එක මම මොකද වෙන්නේ? මනෝ සංජේතන හරහා මොකද කරන්නේ? හිත ගොඩනගනවා. ඒ කියන්නේ සංඛාර, මනෝ සංජේතන කියන්නේ සංඛාර කොටස. හිත ගොඩනගනවා. මොහකට අනුකූලව හිත ගොඩනගන්නේ? අර අවිද්‍යාවේ දරාගෙන ඉන්න එකට අනුකූලව. ඒකට අනුකූලව හිත ගොඩනගපු ගමන් ඒ විඥානේ ගොඩනගුණා. ඒ විඥානේ බහිනව කවුද? අර අවිද්‍යාවට අනුකූලව දිවිච්ච නාම රූප ටික. ඒකේ නාම කොටස බහැලා ඒ හිත ඒකට අනුකූලව නම්මල රූපණං වල ගන්නවා. ඔන්න ඔය ටික ආපු ගමන් මොකද වෙන්නේ? නාම රූප ස්වභාවය බලවත්. ඒක ආපු ගමන් අර පෙලිල්ල පටන් ගන්නවා. පෙලිල්ල පටන් ගත්ත ගමන් දැන් මොකද කරන්න ඕනේ? දැන් අර හොයි අගේට තිබ්බ ඉන්ද්‍රිය. ඇස කන නාසය දිව කය මන හරි අහිංසක මිනිස්සුනේ තියෙන්නේ. අහිංසක දේවල් නේ. ඇහ ඔය අගේ නිකන් තිබුණා. රූප පැත්තක තිබුණා. දැන් මොකද උනේ? අර වෛරස් එක හැදුණානේ. මොන වෛරස් එකද? අවිද්‍යාව වෛරස් එක. අවිද්‍යාව වෛරස් එක හැදිච්ච නිසා දැන් ඇහැට නිකන් ඉන්න බෑ. ඇහැයි රූපයයි දෙකම අභ්‍යන්තර බාහිර වශයෙන් ආයතන කළා. මොකටද? සැප නිර්මාණය කරන්න. අර පහ නිර්මාණය වුණොත් අග සැපයි කියලා තමයි මේ මොට්ටය හිතන්නේ. ඒක නිසා නිකන් තිබෙච්ච ඉන්ද්‍රියෝ අරගෙන මක් කළාද? ආයතන කළා. එතකොට ඇහැ ගන්නෙත් අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක, රූපේ ගන්නෙත් අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක, චක්කු විඤ්ඤාණ ගන්නෙත් අවිද්‍යාව තෘෂ්ණාවත් එක්ක. ඔක්කොම අවිද්‍යාව තෘෂ්ණාවත් හිටව තමයි ගන්නෙ. අරගෙන අර පස් දෙනත් ඉපදුණා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණත් හරි. දැන් ওই දෙක සංසන්දනය වෙනවා. දැන් ওই දෙක සංසන්දනය වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? සැප දුක උපේක්ෂා මොකක් හරි හැදෙනවා. එතනින් එහාට දැන් මේ තණ්හා පැත්තට තමයි දැන් යන්නේ. සැපේ එකක් ආවොත් උඩේක අප්ඩේට් කරගන්නවා. දුකේ එකක් ආවොත් උඩේක හොඳයි කියලා හිතා ගන්නවා. උපේක්ෂා එකක් ආවොත් ඒත් උඩේක හොඳයි කියලා හිතා ගන්නවා. ඒක නිසා අපි හැම තිස්සෙම තණ්හා කරගෙන සැරිසරන එකක් තියනවද නැද්ද සත්‍යයට? ඇලෙන වෙලාවට තියනවද නැද්ද? ගැටෙන වෙලාවට, මුලා වෙන වෙලාවට තියෙනවා. ඔය හැම අවස්ථාවකම අල්ලගෙන සැරිසරන එකක් එයාට තියෙනවා. ඕනෙම අරමුණක් එක්ක. අල්ලගෙන සැරිසරන එකක් තියෙනවා. එයා ඒක අල්ලගෙන තමයි සැරිසරන්නේ. එහෙනම් නසන්න ඕනේ පිටින් අන්න ඒක. එහෙනම් දැන් මට කියන්න. රූප බලන්නේ නැති විදියත් හරිද? හොඳට කල්පනා කරලා බලන්න. රූප බලන්නේ නැති විදියත් හරියන්නේ නැහැ. හොඳට කල්පනා කරන්න. රූප බලන්නේ නැද්ද හිටියා? හරි නේද? පින්වදින රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳට ගින්න බලන්න හිර වෙච්ච තැන කොතනද කියලා තියෙන්නේ. හිර වෙලා තියෙන කොහේද? අර අවිද්‍යාව හරි හිර වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් ඔය තියෙන රූප බැලුවත් එකයි නැදත් එකයි. එහෙනම් ලෝකේ තියෙන රූප ටික ඔක්කොම බහලා තිබ්බ නිවන් දකින්නද? නැහැ. එහෙනම් අරූපේ ඉන්න නිවන් දකලා ඉන්නේ. මේක වෙන්නේ නැහැ කවුද? චිත්ත නිරෝධයෙන් නිවන් දකින්න බලන්න. අවිද්‍යාව එහෙමම තියාගෙන හිත හදන්නේ නැහැ. මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කළේලා හිත හදන්නේ නැතුව ඉන්නවා. මොකද වෙන්නේ? හිත හදන්න නැතුව හිටිය හැකි. කාලයක් ඉඳලා. ආයි හිත හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ආයිත් පටන් ගන්නවා. බලෙන් හිත හදන්න නැතුව නතර කරගෙන හිටිය හැකි. අසංඤ කියන්නේ ඒකට. අසංඤයට ගියා නම් මහා කල්ප 500ක් හිත හැදෙන්නේ නැහැ. අවිද්‍යාව තියනවද නැද්ද? තියෙනවා. හිත හැදෙන්නේ නැහැ. හිත හැදෙන ක්‍රමයේ විතරක් අඩපණ කරලා තියෙනවා. අවිද්‍යාව එහෙමමයි. අරමුණ ආවොත් අනිවාර්යයෙන්ම අවිද්‍යාවෙන් දෙනවා වැඩේ. අවිද්‍යාව කියන්නේ වෛරස් එකක් වගේ. ඒකෙන් ඒකේ අර ඔය තරුණ අය නම් දැක්කේ සොම්බි චිත්‍රපටයේ. ඇවිදින මලමිනි. ඒක කෑහම එයාටත් හැදෙනවා. එයාත් ඇවිදින මලමිනියක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ. අවිද්‍යාව කාලණේ තියෙන ඔක්කොම. හයි සංජේතන. අභි සංඛාර. අභි විඤ්ඤාණ. අභි නාම රූප. ඔය ඔක්කොම අභි ඒව හැදෙන්නේ. ඊළඟට ආයතන. අර ඉන්ද්‍රියෝ ටික ආයතන වෙනවා. ඉන ත්‍රිවිධ වේදන සම්පස්සජා වේදන දැක්කද? වෛරස් එක හැමකොටම මේ වෙලා දැන්. ඉතින් වෛරස් එකක් හැදුනට පස්සේ වෙන්නේ අවසානයේ මොකක්ද ඵලය අනිවාර්යයි. ලොකේ එහෙනම් හොඳට මතක තියාගන්න මේක දෙන. අවිද්‍යා තෘෂ්ණා සහිතව යමක් මේ ලෝකෙට උදා වුණොත් ඒ උදා වුනේ දුකක්. ඔක සැරිසරන්න වටින එක නෙමෙයි. නිරුද්ධ කරන්න වටින එක. යංකින්චි සමුදේ ධම්ම සම්බන්තං නිරෝධ ධම්මන්ති. අනිත් එක හොඳට කල්පනා කරලා බලන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන වල ස්වභාවයත් එක්ක ඕක අවිද්‍යා තෘෂ්ණා සහිත හිතක ඉපදුනොත් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ අනිවාර්යෙන්? කියලිනවා දුකටපත් වෙනව දෙක සිද්ධ කරගන්න වෙනවා. ඔය කෙටි ක්‍රමය. දැන් මම මේ කිව්වේ දීර්ඝ ක්‍රමය. නිමේක තම විස්තර තියෙනවා කරන්න. ඉතින් ඒක එකපාර කරන්න කළොත් මොකුත් තේරෙන්නේ නැති යනවා. නැත්නම් ඔය ආහාර ගැන හැම විස්තර කළ හැකි. ඊළඟට ඔබට පුළුවන් ආහාර ගැන කල්පනාවෙන් ඉන්න. දැන් ඉතින් ආහාර තුනෙන් එක ආහාරය ගැන කල්පනාවෙන් ඉන්න. ආහාර හතරෙන් එක ආහාරයක් තියෙනවා කල්පනාවෙන් ඉන්න ඕනේ ඔබ. ඒ තමයි කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර හේවත් ඔබ ඔය ගන්න ආහාර ශරීරයේ පෝෂණය උදෙසා ගන්න ආහාර කබලින්කාර කියන මට්ටමින් ගන්න එපා. කබලින්කාර කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි කැබලි කරලා ගන්න ආහාර කියන අර්ථයක් අරන් තියෙනවා. ඒකෙන් ගන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ඒ අර්ථෙන් නම් ගන්න නැත්නම් මැරෙනවා. කබලින්කාර ආහාරයට අර්ථ දෙකක් ගත්ත හැකි. එකක් තමයි කැබලි කරපු ආහාර. එහෙනම් කරන්නේ කබලින්කාර ආහාරයට තියෙන චන්දරාගය දුරු කරන්න. එහෙම නැත්නම් මේ කියන්නේ කය බලියක් කරන්න ගන්න ආහාර තියෙන්නේ. අන්නේ කය බලියක් නොවන පරිදි ආහාර ගන්න. එහෙනම් ආහාර ගත යුත්තේ බලියක් කිරීම පිණිස නෙමෙයි පැවැත්ම පිණිස විතරයි. එතන නොකිය කියන්නේ මොකද්ද? ඔය ගන්න තියෙන ඔය ගන්න ආහාරයට තියෙන චන්දරාගය දුරු කරන්න. ඉතින් කොහොම හරි අවශ්‍ය වෙන්නේ පින්විතනේ ඔබගේ කන බොන ආහාර වල තියෙන චන්දරාගය දුරු කරන්න. මදේ පිණිස ආහාර ගන්න එපා. ක්‍රීඩාව පිණිස ආහාර ගන්න එපා. ඉතින් ඕක කියලා වැඩකුත් නැහැ ඉතින්. ඒයි මම හැමදෙන්නේ මම ක්‍රීඩා ගන්න ඉගෙන ගන්න ඉතින් මම ක්‍රීඩා පිණිස ගන්න එපා කියන්නේ. දැන් ඉතින් මම කටවහන් ඉන්නේ නැහැ. හැමදෙරේ මම නිලියක් නේ. අඩු තැන් පුරවන්නේ නැතුව මම කොහොමද මේ ස්ටේජ් එකට නැගින්නේ? ඉතින් එහෙනම් දැන් අඩු තැන් පුරව ගන්න කන්න තමයි වෙන්නේ. ඒක හැමෙන් උදේට කියන්නේ ඉතින් ඔය උරු මඩ වලින් ඔළුව නම් උස ගන්න පුළුවන් වෙයි. ඒකෙන් ගොඩට එන විදිහක් ගැන හිතන්න වෙයි නේද? ඒකෙන් ගොඩට එන ලේසි නෑ පින්කටන්. ගිය ජීවිතවල ඉන්නයිද? මොද එහෙම එන්න විදිහක් නෑනේ පින්කටන්. සමහරුන්ට පුළුවන් ඒ සමහරුන්ට ඉතින් අමාරු ඒ තමන්ගේ ජොබ් එකේම තමන්ට කරන් තියෙන ඒවන ඔය කය බලියක් කරගෙන තියාගන්න ඕන නම් හැම ජීවත් වෙන කාර ඉතින් කය බලි කරන ගෑම තමයි කන් වෙන්නේ ඒකයි වැඩේ උත්සාහ කරන්න සමහරවිට වෙන්නේ ඔබ මෙතනට ඇවිල්ලා බණහන වෙලාවේදී ඔබට ඉදිරි මාර්ගඵලයන් හරහා යන්න පුළුවන් වෙයි මේ උග සිටුරාට බණ අහලා නේක උනේ. ඒ බණ අහලා තමයි අනාගාමී වෙලා ගෙදර ගියේ. ගෙදර ගිහිලා තමයි වීරයා වුනේ. වීරයා වෙලා කිව්වේ මොකද්ද? හා ඕගොල්ලෝ දැන් යන්න. ඕගොල්ලෝ කැමති නම් මෙහි ඉන්න. මං දැන් ඕගොල්ලොත් එක්ක සම්බන්ධයක් නැහැ. කොහොමද භාවනා කරලා එහෙම කරන්න උනා නා? මං සෝතාපන්න වෙලා ගෙදර යනවා. නෝනලා 4 දිනකුත් ඉන්න. 4 දිනේ එක්කෙනෙක් නම් කමක් නැහැ. නෝනලා 4 දිනකුත් ඉන්නවා. සිටුවරේ ඇති වෙන කැම්බීමක් තියෙනවා. දැසි දස්සොත් ඉන්නවා. ඊළඟට සිටුවරේ කියන්නේ මුදලාලි කෙනෙක්නේ. බිස්නස්මන් කෙනෙක්නේ කවුරුහරි. මේ හොඳට සල්ලි භාගෙත් තියෙනවා. ඒ වගේ පාලනය කරන්න දේවලුත් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. දැන් පුළුවන් නේද? භාවනා කරලා මේක කරගන්න පුළුවන් නේද? බුදුහාඳුරන්ගේ පිට ලම්පෝය තමයි. ඒ දෙයක් නෙමෙයි දෙයක්. ලෝක සත්‍යයේ ඕනෑ පාකම් ඉෂ්ට කරන වෙලාවට තමයි කෙලෙස් වර්ධනය වෙනවද නැද්ද? ලේසි වෙන්නේ නැහැ. මේක වීරිය වඩලා කරගත්ත පිංගුතුනි. භික්ෂුන් වහන්සේලා විතරයි. මට තේරෙන පරිදි. නමුත් අනිත් අය කරගත්තේ නැහැ නේ මේ කරගත්තා. බණ අහලා. එහෙම මේවෙන් කරගත්තා. දැන් ඔබ අනාගාමී වෙලා ගෙදර ගියොත් එහෙම සියනාද කරන්න පුළුවන් ගෙදර. සෝතාපන්න වෙලා ගෙදර කියලා සියනාද කරන්න බෑ. පුළුවන්. සෝතාපන්න වෙලා ගෙදර ගියා කියලා සියනාද ගන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඇයි කෙලස් තියෙනවනේ එහෙම. සෝතාපන්න වෙලා ගිහිල්ලා කියන්න පුළුවන් දැන් ඔයා ඉන්නේ කියලා. සමහර එහෙම කියනවා ඉන්නවා කියලා මට ආරංචි. දැන් මම සෝතාපන්නයි. දැන් ඉතින් ඔයත් එක්ක මට ඉන්න බෑනේ. එහෙනම් ඔයා පුතාලත් එක්ක වෙනම ඉන්න. මම වෙනම කාමරයක ඉන්න. මට වෙනම කෝප්පයක් තියන්න, වෙනම පිඟානක් තියන්න, පළවෙනි බත් කොටස මට බෙදන්න. වෙනම පුටුවක් තියන්න සුදු පාට රෙද්දක් දාලා. සෝවන් වෙලා. පව්. ඒනි සම්පේ වෙනද ඔබ හරියට දැනගෙන මේ ගමන යන විට අපිට පාඩු වෙන්නේ නැහැ. හරි. එහෙමනම් අපි මෙම යම් යම් කාරණා ටික කියන්න උත්සාහ කළා. පළවෙනි උත්සාහය යම් දුරකට සාර්ථක ඇති. දැන් සෙනසුරාද කට් කරගන්න එපා. අපි සෙනසුරාදත් ආයි පොඩ්ඩක් මේ ගැන කතා කරනවා. දැන් පුළුවන් නම් මම ඇඳලා පෙන්නන්න. අවබෝධ කරගන්න. සෙනසුරාද අලුතෙන් එහෙම තිරිසක් ආවොත් එහෙම තෙරුවන් සරණයට. ඉතින් ඔබ මෙච්චර දහම අවබෝධ කරගන්න උත්සාහ කරන තිරිසක් කියලා ඔබට තේරෙනවද කොච්චරද තේරුණේ කියලා? يعني අවබෝධ වුණේ නෙමෙයි. මම මේක දේශනා කළේ අවබෝධයේ පිණිස. නමුත් තේරුණෙත් අඩු වෙන්නේ නේද? තේරුණාට එහා යන්න එපේ අවබෝධ වීම සඳහා. කමක් නැහැ බින්දු. මම ඔබට කියවන ඉතින්. ලේසි නැහැ නේද බින්දු. ඉතින් ඔබ ජීවිත ගත කරන ගමන් මේක කරන්නේ. අපි 24 මේක කරන්නේ. එතකොට ඉතින් ඩිස්ටන්ස් එක එන්න එන්න වැඩි වෙනවනේ. ඒ වැඩි වුණා කියන බින්දු අවබෝධ කරගත්ත දේවල් නොකිය ඉන්නේ කියනවා. ඔබට පුළුවන් ඉදිරියට මේවා තේරුම් ගන්න. මොකද හේතුව බින්දු මේවා රෙකෝඩ් වෙනවනේ. ඒක නිසා තමයි විශේෂයෙන් මේ දේශනාව මේවා කියන්නේ. මේවා රෙකෝඩ් වීමට අවශ්‍යයි. කවදා හරි දවසක වුමනා කෙනෙකුට අහලා දැනගන්න. හරි. ඊට පස්සේ තව පොඩි වෙලාවක් අපිට ගන්නලු. එහෙනම් යතර මම ප්‍රශ්න දෙකක් අහන්නම්. මට ඒකට උත්තරයක්ද? මනෝ සංචේතනා ගැන ඔබට මොකද හිතෙන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ දුවට උපදින්න ඉන්නේ කෙල්ලෙක් නේ ආන්දරේ. අහං ඒකට දාන්න හොඳ නම. මනෝ සංචේතන. ලස්සනයි නේ? ඒ චේතනා ඔල්රෙඩි ඉන්නවනේ ලෝකේ. සංචේතනා වගේ දැම්මනේ. ඊට පස්සේ ඒ රාගිනී කියලා ඉන්නේ. නමහන්නත් බය. රාගිනී. රාගිනීත් ඉන්නවා මොහිනීත් ඉන්නවා. දේශිනී විතරයි අඩු. මොකද ඔබ හිතන්නේ මේ ඉන්ද්‍රිය සංචේතනාවක. ඔබ සැප හොයන කෙනෙක් නා. සැපේට කැමති කෙනෙක් නා. දැන් ඔබට හොඳටම තේරුණානේ අග කෙලවර අනිවාර්යයෙන්ම ගිනි ගන්නවා කියන හැමදෙස්සෙම. ඇයි? අග කෙලවර ජරා මරණ තියෙන. කොහොම කළත් මොන જાතිය හැදුනත් ජරා මරණ තියෙන. එහෙනම් මොන જાති හැදුනත් ජරා මරණ නම් එන්නේ. දැන් ඔය જાති එහෙම තව ඉස්සරහට මම විග්‍රහ කරලා දෙන්න. දැනට හොමයා. ඔය හැංගීම තියෙනවනේ මට මේවා තාම වචන වලට පෙරල ගන්න බෑ. ඔය જાතිය සම්බන්ධ මෙහෙම. නැත්නම් ඔබට හිතෙන්න පුළුවන් හැම જાතියක්ම මෙහෙම ජරා මරණයට යන්නේ නැහැ නේ කියලා. මේ ජරා මරණයට කියන්නේ ප්‍රශ්නයක් නැහැ නේ කියලා එහෙම හිතෙන්න පුළුවන් ඔබට. ඒක මේකට තාම වචන දා ගන්න ඕනේ. හැංගීම තියෙනවනේ වචන නැහැ තාම. වචන අහම කියන්න. එතකොට ඔබට තව මේවා තේරෙන්න ගනි. සීයල අටුවා තිබ්බනම් ප්‍රශ්න ඉවරයි. සුදු මනාත වෙලා කනාතුනේ පිංගුදනේ. එයා මේ මොකුත් නැහැ නිකන් ෂෝට් නෝට් එකක් එක නිවන් දකින්න හම්බුනා වගේ වැඩක් මේ තියෙන්නේ. ත්‍රිපිටකය කියන්නේ තනිකර ෂෝට් නෝට් එකක් වගේ. ෂෝට් නෝට් එකක් එක නිවන් දකින්න හම්බුනා වගේ වැඩක්. ෂෝට් නෝට් එකක් දීලා කියන එනම් මේකෙන් විභාහි ලියන් කියලා ගිහිල්ලා. ඔච්චර තමයි ඉතිරිලා තියෙන ඉතුරු ඔක්කොම පිච්චුණා. මෙච්චර ඉතුරු මේ මේකෙන් කරගෙන ඉන්න වැඩේ. විවිධ වඩම් වෙන කරන්න දෙයක් නැහැ නේ විභාගය ලියන්නත් දෙමෙ විභාගය ලියන්නත් ෆේල් වෙන්න බලන්න විභාගය ලියන්නත් තෝ මනෝ සංචේතන ගැන මොකද හිතන්නේ අග කෙලවර අනිවාර්යයෙන්ම ගින්නක් නා දැන් මට කියන්න සැපට කැමති දුකට අකමැති ඔබට මනෝ සංචේතන ගැන මොනවද හිතන්නේ මොන වගේ දෙයක්ද හිතෙනවා මම මේ ඔබට කල් දෙන්නේ ඔබට තනියෙන් හිතා ගන්න මොන වගේ දෙයක්ද කියලා පස්සේ මං කියන්න. වැඩක් නෑ තව. මනෝ සංචේතන ගැන. දැන් මනෝ සංචේතන කියන්නේ මොකක්ද? අර අවිද්‍යාවෙන් දෙන නිගමනේ ක්‍රියාවට නංවන්න හදන විඥානේ හදන එකේනක් විඥානේ හදන හරි උද්‍යෝගයෙන් වැඩ කරන එකේනක් මෙයා ඔබට යහපතක්ද කරන්නේ නෑ චේතනා නෙමෙයි අපි මේ කතා කරන්නේ සංචේතනා ගැන මේ යහපතක්ද කරන්නේ නැහැ. එහෙනම් වෙන්නේ හැබැයි ওই සංචේතනාව නැගෙනකොට ඔබට හරි ඉක්මනට ඔක කරන්න ඕන ගම එනවා නේද? මම කියේ දැන් මේක මේ වෙනකොට පුළුවන් නැගිටලා ඉල බලන්න හිතෙනව නේද? දැන් මේ බණ කියන හින්දා හොඳයිනේ. දැන් යාළුවෝ ටිකක් එහෙම මේ මිදලා එක්කෙනෙක් මෙහෙම බැලුවා නම් එෂා නියමයිනේ කියලා කිව්වනම් එහෙම මොකද? කොකෝ බලම කියන ඔක්කොම pore කාලේ මේක වැල්ල බිමට ඉස්කෝලේ ගිය කාලේ මතක් කරගන්න. පොඩි හිලකින් බල්ල මේ බලපං හරහා බලපං අර පාර යන්නේ අර කියලා කිව්වම කොල්ලෝ ටික මොකක් මොකද කරේ? ඔළු හාප්පගෙන ඒක අර පුංචි හිලෙන් ඔක්කොම ඇවිල්ලා බලන්න පටන් ගත්තා. අතීතේ සිහිපත් කළ බලන්න. එහෙනම් මනෝ සංජේතන වලට වෙන්නේ හරි ලොකු උමනාවක් තියෙනව නේද මේක අතන්ට යනකම් අරයි යන්නේ. නැහැ මනෝ සංජේතන ඔබ අරයි යන්නේ කොහෙටද? කොහෙටද අරගෙන යන්නේ? ගිනි ගොඩකට නේද ගිහින් දාන්න හදන්නේ. මොන සතාගතයන් වහන්සේ පිටින්දනේ මනෝ සංජේතන ආහාර ගැන විස්තර කරද්දී ගින්දර නිමිච්ච රතු පැහැ ගැන්වෙච්ච අඟුරු වලක් තියෙනවා. දුකට අකමැති සැපට කැමති ජීවත් වෙන්න කැමති පුරුෂයෙක්. තව පුරුෂයෝ දෙන්නේ කෙසේ? අද් දෙකෙන් අල්ලගෙන ඇද්දගෙන එනවා. මොකට දාන්නද? අඟුරු වලට දාන්න. එතකොට ඒ පුරුෂයාගේ සිතැඟි කොහොමද තියෙන්න ඕනේ? අනේ දැන්දාපල්ලා කියලා එහෙම කොහොමද තියෙන්න ඕනේ සිතැඟි? කොහොමද යාට චේතනා නැගෙන්නේ? ඈ එයාට චේතනා නැගෙන්නේ කොහොමද? බය නෙමෙයි චේතනා නැගෙන්නේ කොහොමද යාට? ඔව් දුකට බයයි යා, දුකට අකමැතියි යා, සැපට කැමතියි යා, ජීවත් වෙන්න කැමතියි. දැන් එයා වැදගෙන එනවා දෙන්නේ. එතකොට එයාට හැමදෙස්සම එයාගේ චේතනා පහළ වෙන්නේ ඒ දෙසට යන්නද නැත්නම් එකෙන් ඉවතට යන්නද? ඉවතට යන්න. මොකද හේතුව පින්වදෙනි සංචේතනාවේ. ඔන්න ඔය ආකාරයට සංචේතනාවට තියෙන චන්දරාගය දුරු කරගන්න කියලා දේශනා කරන තථාගතයන් වහන්සේ. අර කියන මිනිස්සයාට හිතෙන පරිදි මනේ මනුස්සයාට දන්න එයා දැන් දුකට අකමැති කෙනෙක්, සැපයට කැමති කෙනෙක්. දුකට අකමැති සැපයට කැමති මේ පුද්ගලයාව දැන් ගිහිල්ලා දාන්න හදන්නේ කොහෙටද මේ? කොහෙද දාන්න හදන්නේ? අර අඟුරු වලට. දාපු ගමන් මරණය හෝ මරණය හා සමාන දුකකට පත් වෙන්න වෙනව නේද? එහෙනම් දැන් එයාට සිත් පහළ වෙන්නේ හැමදෙස්සම කොහෙට යන්නද? දුරම වෙත්වා. අනේ තව දුර වෙත්වා. නැවත මේක දෙන්නේ සංචේතනාවට ඕනේ මොකද්ද? ඈ ටග්ගල හදන්න. දැන් සංචේතන එන්නේ පිටින් වෛරස් එකත් එක්ක. වෛරස් එකේ කියන්නේ ආස්වාද සැපසාර මෙන්න මේක තියෙනවා මේක ඉක්මනට හදාගන්න උඹට සැප ගත්ත හැකි කියලා. අවිද්‍යාවයි මොකද්ද කියන්නේ? ආස්වාද සැපසාර මෙන්න මේක තියෙනවා මේක උඹ ඉක්මනට හදපන් හදපු ගමන් උඹට සැප ගත්ත හැකි. දැන් සංචේතන මොකද කරන්නේ ඊට පස්සේ? තප්පරේ හදනව අරක. දේව යන්න හදන්නේ කොහෙද? ගිනි ගොඩකට. යන සංචේතනා ගැන ඔන්න ඔය ආකාරයේ හිතාගෙන. ඒකට තියෙන චන්දරාගය දුරු කරන්න කියලා. මම නිකන් කිව්වේ ඔක්. වෙලාව තියෙන නිසා. ඔබ අනිත්‍ය දුක්ඛනත් වඩා නියති. දැනට. අනිත්‍ය දුකනත් වඩාගෙන යනකොට තව පහසු වෙන ක්‍රමයක් තමයි ඔය කියන්නේ. ඒක එච්චර ඉලවන්න එපා. නමුත් ඔබට මනෝ සංචේතන ස්වභාවය තේරිච්ච නිසා මම යන්තම් හරි තේරෙනවානේ. හරි උනන්දුවකින් හිත හැදෙන ක්‍රමයක් තියෙනවානේ. හරි ඉක්මනට ඒක බලන්න ඕන ක්‍රමයක්. නේද? ඔබ හරි වේගවත්. මම ඒකයි කියන්නේ. උල් පිහියක් තිබ්බොත් එහෙම මූන්ට. ඔබ හැරෙන හැරිල්ල කොච්චරද කිව්වොත් එහෙම අර පැත්තෙන් කවුරු හරි යද්දි මේ පැත්තෙන් මතුවෙනවා පිහිය. ඒ තරම් වේගෙන් හැරෙන්නේ කවුද හරවන්නේ? මනෝ සංචේතන අර පට පට ගාලා හදලා දෙනවා. මොකද අර දුක මවක් කරන්නේ? සැපය බවට පත් කරන්නේ. මානවින් අවිද්‍යාවෙන් කරපු හරිය ඔක්කොම මුලාවට දාලා තියෙනවා. පෙන්නලා තියෙනවා මේ මෙන්න මේක හැදුවා නම් සැපයි. මේ පට ගාලා හදන ඔක්කොමත් එක්ක. ඉතින් විඥාන කියන්නේ මොකද්ද? පවතින කල් දුකයි. තථාගතයන් වහන්සේ නියම උදාහරණයක් කරන් දෙන එකට. තථාගතයන් වහන්සේ ගත්තෝ ඉතින් ඔක්කොම නියමයි. 아무තින් කියන්නේ නැහැ. හොරෙක් වල්ලගෙන එනවා. රජුරන් අහනවා ස්වාමීනි මෙයාට මොකද්ද කරන්න ඕනේ? ඕකට අඩ යටියෙන් 100ක් ගහපන්. අඩ යටිය කියලා හිතා ගන්නකො මොකද උල්ලුල් තියෙන ආයුධයක් තියෙන එකෙන් ගැහුවාම පිටේ හිල් හැදෙනවා මොන හරි හරි වේදනාකාරයි කියලා. නැත්තම් කසයක් හරි ගමන් නැහැ කියලා හිතා ගන්නවා. අඩ යටියෙන් 100ක් ගහපන් කියලා. රාජපුරුෂයෝ ගහලි වෙලා දවල්ට එනවා. අහනවා තාම ඉන්නවද? එහෙනම් තව 100ක් ගහපන්. ආයි ගහලා වද දීලා ඉවරලා ආපහු එනවා රාජපුරුෂයෝ. රැට තාම ඉන්නවද? තව 100ක් ගහපන්. එන ඉන්නකම් මොකද කරන්න කියන්නේ? හ්ම්? ඉන්නකම් ගහපන්. දැන් උදේට ඇවුත් එන්න. තාම ඉන්නවද? තව 100ක් ගහපන්. තාම ඉන්නවද? තව 100ක් ගහපන්. තාම ඉන්නවද? තව 100ක් ගහපන්. අඩ යටියෙන් එකපාරක් ඇහැමවත් ඉන්න බැරි කොට. එක දවසකට අඩ යටි 300 පාරක් වදිනවා. ඕන්නෝ මට්ටම හිතාගෙන විඥාන ආහාරයට තියෙන චන්දරාගය දුරු කරන්න. නැත්නම් විඥාන ආහාරය දුරු කරන්න කියලා. එවත් විඥාන ආහාරයට තියෙන චන්දරාගය දුරු කරන්න. එනේ ඔය විඥානය කියන එක ඔය විඥාන ස්වභාවයෙන් තියෙන තාක්කල් මොනවද දන්නේ? විඥානේ අග කෙලවර. විඥානේ අග කෙලවර. විඥානේ අග කෙලවර. ආ තාම විඥානේ තියෙනවද? එහෙනම් දුක තියෙනවා. ආ තාම විඥානේ තියෙනවද? දුක තියෙනවා. පරිසම්පජග්වේ කෙරවල තියෙන අඩ යටි පාර. දුක. රජුරු වහන්නේ. තාම විඥානේ තියෙනවද? එහෙනම් තව අඩ 100ක් ගහපන්. එනම් මෙතන විඤ්ඤාණ ආහාරයේ තියෙන තාක්කයි. මොකද වෙන්නේ? දුක තමයි උපදින්නේ. මහා වරපතලයි මේ කියන කාරණා. තේරුම් ගන්න තියා හිතන්නවත් බැරි වේ සමහර විට. කමක් නෑ. මෙහෙම ඒවා තියෙනවා කියලා හිත හදාගන්න බැරි. අනිත් එකක් කියලා දාන්න. තාම මැසේජ් එක ආවේ නැහැ. ආවද? කොහොමද අනිත් එකක් කියලා දාන්න. මොකද නාර මට ඕනේ දැන් උදේ ඉඳලා කියපේ එකක්වත් මතක නැති කරන්නේ. ඒක තමයි අන්තිමට වෙන්නේ. නැවතර උදේම කියපිට එක මතක තියාගන්න. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභය විතරක් නෙමෙයි. දෙ හේතුක ප්‍රතිසන්දි ලාභයට ඊළඟත් බේ පරි ආපහු මෙහෙට ගෙන්න ගන්න. මෙහෙට කියන්නේ සාසනයට ගෙන්න ගන්න. කරන වැඩ පිළිවෙල කොහොම හරි අපි කරන්න. පුළුවන් තරම් පින් කරන්න. වැහිච්ච තැන් ඇරෙයි. බැරි තැන් ඊළඟකෙදී ඇරෙයි. නැත්නම් පුළුවන් තරම් පින් කරන්න. නැත්නම් මම ඔබව පිනට දක්කන්නේ නැහැ. මම ඔබව කුසලයට දක්ක දක්ක යනවා. අන්තිමට හිර වෙච්ච තැන් ඇරෙන්න තියෙන්න පුළුවන් ඊට පස්සේ. එහෙම කියලා පින්විතර ඉතින් අර මෙහෙ පින්කම් පොලක් කරන්න තත්ත්වෙට ගන්න බෑ. නමුත් යම් ප්‍රමාණයකින් පින් කරගන්න වැඩ පිළිවෙලක් අපි හදලා දෙනවා. මොකද පින්කම් පොලකට තත්ත්වෙට එනවා කියන්නේ පින්විතරනේ දහමක් තේරෙන්නේ නැති අය තමයි වැඩි හරියක් ඒවට එකතු වෙන්නේ. මට ඕනේ එහෙම නෙමෙයි දහම තේරිලා දහම වැහිලා තියෙන නිසා ඒක අරගන්න පින් කරන්න. නැත්නම් දහම තේරෙන්නේම නැහැ ඒක නිසා පින් කරන්න. නමුත් يعني තේරෙනවා දහම අවබෝධ වෙන්නේ නැහැ. කියනේ ඔක්කොම තේරෙනවා. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. අන්නේ අවබෝධයේ පිණිස වැහිලා තියෙනවා නම් අරගන්න කියලා හිතාගෙන. අන්න එහෙම කරන්නයි මට ඕනේ. මිසක් මල්වට්ටි වෙන්දේසියක් තියන්න නෙමෙයි. ඒකට අවශ්‍ය කරුණු කාරණා අපි ඉදිරියේදී කරමු. අවසාන ආහාරය. පස්ස ආහාරය. නිකම් පස්ස නෙමෙයි මොන පස්සද? සම්පස්ස. සම්පස්ස ආහාරය. සංස්පර්ශය. සංස්පර්ශය කියනකොටම දන්නවා. වෛරස් එක තියෙනවා. එන සත්‍යයට අනුග්‍රහය වෙනස තියෙනවා නේද? ඒ ආහාර තියෙන මොනවාද? ඉපදිච්ච සත්‍යයගේ ප්‍රයත්න වෙනස. උපදින ඉන්න සත්‍යයට අනුග්‍රහ වෙනස. හේතු වෙච්ච ආහාර හතරක් තියෙනවා කියලා තමයි ඔය දේශනා කරන්නේ. මේකේ සම්පස් ආහාරය. තථාගතයන් වහන්සේ සම්පස් ආහාරය දේශනා කළ තියෙන විදිහ හරියට හැම ගහල අතරූප එළ දෙනක් වගේ කියන්නේ. එළ දෙනක් හැම ගහනවා. හැම අයින් කරනවා. එයා ගිහිල්ලා බිත්තියකට හේත් වෙනවා. මොකද එන්නේ? බිත්තියේ ඉන්න සත්තුන්ගෙන් පහර කන්න වෙනවා. එයා ගිහිල්ලා ගහකට හේත් වෙනවා. ගහේ ඉන්න සත්තු කනවා. එයා වතුරට බහිනවා. වතුරේ ඉන්න සත්තු කනවා. එයා ගොඩ බිමේ ඉන්නවා. වාතයේ ඉන්නවා. ඒක තමයි. වාතයේ ඉන්න සත්තු කනවා. එහෙනම් පින්දින එයා පීඩාවටපත් වෙන එක නතර වෙන්නේ නැහැ පොඩ්ඩක්. එහෙනම් සම්පස්සේ කියන එක හැදුනහන. වේදනාවට ඇවිදಿಲ್ಲ. ජරා මරණික දුක්ඛය. තව දායක නතර කරගන්න හම්බෙන්නේ නැහැ. සම්පස්සේ කියලා කියන්නේ වේදනේ ඒ තරම් මහ භයානක දෙයක්. නමුත් ලෝක සත්‍යයට මේ ඇහෙන් රූප දකින්න තරම් ආස දෙයක් තවන්නේ නේද? දැන් ඔබගේ ඇහෙන දුනොත් මොකද ඉතින්? ඔබගේ ඇහෙන දුනොත් බයයිනේ. නැදින් සම්පස්සේ හැදෙනවට ඊට වඩා බය වෙන්න ඕනේ නැද්ද? සම්පස්ස බය ගැන දන්නේ නැහැ. ඇහැ නැති වුණොත් වෙන එක ගැන දන්නවා. පේන්නේ නැහැ, ආසේව බලන්න බෑ. ඒ පිළීම තියෙනවා හිතේ. නමුත් සම්පස්ස ගැන තියෙන ස්වභාවය ගැන දන්නේ නැති නිසා ඒවට කැමති. අන්තිමට පෙමෙදෙන්නේ මේ ලෝක සත්‍යය කැමති විය යුතු දෙයට නෙමෙයි කැමති වෙලා තියෙන. තමන්ට විනාශය කියන දෙයට කැමති වෙලා තමන්ව මෙතනින් තමන්ව විනාශයෙන් ගලව ගන්න දේවල් වලට අකමැති වෙලා තියෙන. ඒක නිසා සත්‍ය අධිකින් දිගටම මහා දුකක් අන්දේකට පත් වෙනවා. ඔබ හොඳට බලන්න පිංගුතෙනි. මම බොරු නක් කියන්නේ. මේක දිහා බලන්න. මේ සද්දයන්. ඔය එන ගන්ධයක් දැනගන්න. දැන් තේක පිළ රසය දැනගන්න. අතකින් අතක් පිළිමැදලා හරි පහතක් දැනගන්න. ඔය හැම වෙලාවෙම ඔබට ආයේ මොකද? දුක්ඛයක් විතරයි. ඇයි? සම්පස්ස හැදුනා නะ. මොකක් විතරද තියෙන්නේ? දුකක් විතරයි. කොහේ හිටියත්, කොයි දේ කළත් සම්පස්සෙන් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ. හැම ගහලා තැරපු එළ දෙන වගේ කිව්වේ ඒක නිසා. තවදීරේ ඉස්සරහදී හොඳයි. එහෙනම් අපි කෙටි පුණ්‍ය අනුමෝදනාවක් කළා. දෙවනි භාගයත් අවසන් කරා. මේ කීපය නොතේරුණාට කමක් නැහැ පිටින්. ඉදිරි දේශනාවලදී තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි න්‍යාය ධර්මය අවුල් කරගන්න එපා මම මේවා කිව්වයි කියලා. එහෙමනොත් ආයි ඉස්සරහටම කියන්නේ නැහැ මේ දේවල්. මොකද මම මේ දේ කියලා මම වැඩක් කළාද කියලා දැනගන්න පුළුවන් තව ඉස්සරහට. නැත මේ දේවල් කියන්නේ මෙගොඩනේ තව කෙනෙකුට තේරුම් අරගෙන මේක තව වේගවත් කරගන්න පුළුවන් නිසා. නැත මේක විතරක් හිතන්න කියලා න්‍යාය ධර්මයේ ඔක්කොම අමතක කරගෙන කෙටි විදිහ අමතක කරලා දීර්ඝ විදිහ වලට යන්න උත්සාහ කරන්න එපා. දැනුණාද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන දන හොඳට අවධානයෙන් කටයුතු කරා. මේක තේරුණත් එකයි නැතත් එකයි. හොඳට පිළිගන්නේ එමනම් මුදේ ඉඳලා මේ මොහොත දක්වා වේදාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොටම මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට තනගාරිකයන්ටත් ලෝකත්‍රේ කොහේ වූ තැනක මඟ වඩන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසඳන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත්ව අපකැපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනු නායක ආදී වශයෙන් ලෝකත්‍රේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයටත් ඒ වගේම ධර්මයේ ඔබේ පුණ්‍ය බලයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පතෙන් උපස්ථාන කරන්නා වූ සීලම් දායකකාරක ආදී පින්වත් පිළිතරත් ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන යන නිසා මේ සමාජයෙන් කටයුතු කළා වූ සෑම සිළු දෙනාටම ආහාර පාන ආදී පුද සත්කාර කරා වූ පිරිස් ආරක්ෂා සම්පත්තිය සැලසුවා පිරිස් වැතිගල ගැතිගල සෝදා කවිත කිරීම ආදී කොට ඇති හැම දෙයකටම සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න ඒ වගේම සතාගතයන් වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්ම උදෙසා මනරම් මණ්ඩපයක් ඉදිකරන මලින් පහනින් සරසන්නට ඒ මනරම් ධර්මාසන ඉදි කරන්නට ඒ ආදී වශයෙන් ඒ සෑම සිළු දෙයකටම අපකැප වෙලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මත් තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීන් දින නඳුරු කොට ඒ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරනවට සංවර්ධනය කරනවට පාලනය කරන්නා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන එයාගෙත් මිහිදුල පතුල හරින් මේ පිඹිහි දීපැතිල යාමෙන් එයාටත් වැඩි වැඩි දෙනව සීලම ග්‍රහපුල පද්‍ර දෝසාන්දකාර ස්වාකටවා හෝහා ඕල් දෙවසක සංඛා දෝසාන්දකාර යක්ෂ වේද පිතාජ මලගවල කුම්බාණ්ඩදී මෙද පැමිණි දෝසාන්දකාර ශරීරේ සත්ත දා දෝෂ මේ මෙද පැමිණියව රෝගාබාධ දෝසාන්දකාර ඇතුළු කරලද සෑම සීල දෝසාන්දකාරම ගසාදූරින් බුත වෙත්වා දසකුසලෙන් මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් යාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුගිතර වෙත්වා කින සාදු කින ප්‍රාර්ථනා කරන් ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දෙවිඳුතුමා ප්‍රධානතාවතින් ශ්‍රෝකවාසී සීලම දේව මහරජවරු පරිවාර සේනාපතිස් චාතුම් මහරජගේ රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුළු විරුපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවන් වන්දරුවන් ප්‍රධානී සීලම් පරිවාර සේනාපතිස් ඒ වගේම සීලම යක්ෂ සේනාධිපති නඳුළු සීලම් පරිවාර සේනාපතිස් ඒ වගේම මෙම ආරාම භූමියට ගෘහිත මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනාපතිස් රුක්ෂ දේවතා පිරිස් භූමණ්ඩ දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටිනා වූ සීලම දේවිය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබ තුමින් රැස්කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයාකරෙත් විදුල පතුල හරිනේ පිඹිහි දීපැතිරි යාමෙන් නේ දේවියන්ගේ දේවාන භාවේ වැඩි වේවා ආයුර්ජයේ දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ප්‍රියම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මුගදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබගේ පාරමිතා ශක්තිය සම්පූර්ණ කරගන්න නිසා මේ සමාන්තියෙන් කටයුතු කරගෙන මිය පරලෝකිය ආවේ සීලම ඥාතිත මිත්‍ර ආදී කිරිස් ඒ වගේම මේ කල්පනාවක ඇතුළත තමන්ගෙන් අවඩක අසාධාරණ කිංගින් සාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙනෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පතුල මැරලා ගියාව පිරිසක් අද ඔබගේ නිවන් මඟට සීමර කටයුතු කරනවා නම් නිරෝග සෑදීම කරදර බාධක ඉදිරියට කම් කරලෙදි ගිරිමු සහ කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් අවසිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරිනේ පිඹිහි දීපැතිර යාමෙන් එයාට යම්කිසි අභව මිස්ථාන කියන නංගෙන් අත මෙදේ වා සම්දිර සුගති අද්ද ලැබත්තා හතර පුරාවටම කරගෙන ආවා වේ සීලම නායකන් දිනුනේ මෙතනින්ම නිදහස් කරත්තා දසා කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදු කියන ප්‍රාර්ථනා කරන්න. හොඳයි දිනුදේ එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා දහම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු උසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් අවසිනුම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමේ ඔබ අප සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්වයේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවසන සීත මිලවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිස්ථාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් ඔබ තේකම යනකොට ඊළම්පස එක ගන්නකොට ඔය කීප එක පුළුවන් නම් 100ට අරගෙන බලන්න. ආහාර ටික නෙමෙයි අර කියපු ක්‍රම මේ. තේක බොන්නේ යනකොටම බලන්න අවිද්‍යාවෙන් පාර දෙන්නේ නැද්ද කියලා. තේ නම් මෙන්න තේ. සැපේ පිණිස තේ බොනවා නම් මොන තේද? ලාතේ. මොන තේද? අවිද්‍යා තේ. ඇයි දෙන්නේ නැද්ද? දැන් ඔබ තේක බොන්නේ යනකොට ඔබට එන්නේ නැද්ද ඔළුවට තේක? තේ නම් මෙන්න මේකයි තේ. හ්ම්? එන්නේ නැද්ද? ආච්චි හදලා දීපේකාරි නැන්ද හදලා දීපේකාරි නෝන හදලා දීපේකාරි කවුරු හරි හදලා දීපේ තේ එකක් තියෙනවා ඒ තේ එක තමයි ඉන්නේ තේ නම් මේක ඒක නිසා නෙමෙයිද බීලා පා කියලා තියන්නේ මේසෙදී එහෙම නැද්ද ඕනේ තේ එකක් බොනවද ඔබ ඕනේ තේ එකක් බොන්නේ නැහැ නේද අමාරුවෙන් බොනවා මං සතුටින් බොන්නේ නැහැ නේද ඕනේ තේ එකක් දැන් එනවා මේ තේ එක මොනකොට ඔබ බලන්න වෙනදේ තේ නම් එතන කිව්වොත් එහෙම තේ කියලා තේ බහිනවා කෝපි කිව්වොත් එහෙම කෝපි බහිනවා එහෙම කිව්වොත් එහෙම කොත්තමල්ලි කිව්වොත් එහෙම කොත්තමල්ලි බහිනවා චටපටස් කිව්වොත් එහෙම නමකද බහ ගන්න එකක් නැතිකොට තටමනවා ඊට පස්සේ මොන වගේ චටපට කොත්තමල්ලි වගේ ආ බොම් බොම් නම්බස ඔබ නම් ගෙදරත් එකක් දෙන්න කෙනෙකුට මේ 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 එංගලන්තින් ගෙනාවේ මේක ලතේ එහෙනම් යා ඊළඟ ප්‍රශ්නේ අහන්න මොකද්ද ඒ මොන වගේ දෙයකද එංගලන්තේ ලංකාවේ තේ වගේ එහෙනම් ලතේ කියන්නේ ලංකාවෙන් ගෙනාපු තේ හින්දා බල ලතේ කියලා කියපු ගම පෙන්නන්නේ එයාට ප්‍රශ්නයක් එනවා මොකද්ද ඒ කියලා ඉතින් යා ටග් ගාලා හදා ගන්නවා එතලේ මොන ස්වභාවය දැන් ඕක හොඳට අත් විඳින්න දැන් ඔබ ගිහිල්ලා ඔය මොනවද කියලා දැනගෙන ඕක බොන්න ගන්නකොට එයා යා බහැලා ඉන්නේ එයා බහැලා මනෝ සංචේතන හදනවා පට ගාලා මොකටද සැපේ පිණිස අපි හිතමු ඕක බොනකොට ඔබට ඒ රස එන්නේ නැහැ කියලා නේද ඒ රස එන්නේ නැහැ තමයි ඊළඟ උගුර බොනකොට ඒත් ඒ රස එන්නේ නැහැ නමුත් බොන්නේ ඒ රස ගන්න කවදක සැපයට පත් වෙන්නේ නැහැ මේකට බොහොම කනගාටුයි හොඳයි සෑම සියලු දෙනාටම යහපතක් වේවා